අද 2024 සැප්තැම්බර් මාස 8 වන ඉරිදා ආධුනික සතිමත් බව පුහුණු කරන්නන් සඳහා වන වැඩසටහන් මාලාවේ 208 වන වැඩසටහනටයි අප සියලු දෙනාම සම්බන්ධ වී සිටින්නේ. ඒ සඳහා නිස්සරණ වනයෙන් සහභාගි වන නම කියන අවසරයි පූජනීය ලෝලුගොඩ ධම්මසාගර ස්වාමින් වහන්සේව පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. ඒ වගේම වැඩසටහනට සම්බන්ධ වන අනෙකුත් ස්වාමීන් වහන්සේලා මෑණිවරුන් පාද නමස්කාර කොට වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනට සම්බන්ධ වන ඔබ සියලු දෙනාමත් ඉතාමත් ගෞරවයෙන් යුතුව වැඩසටහනට පිළිගන්නවා. වැඩසටහනේ මූලික අංගය ලෙස අපට තිබෙන්නේ ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකට සවන් දීමයි. ඉන් අනතුරුව අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමත් අවසාන වශයෙන් පුණ්‍යානුමෝදනාවෙන් අපේ වැඩසටහන සමාප්ත කරනවා. වැඩසටහනේ මූලික අංගය වන ධර්ම දේශනාවට සවන් දීමට අප සියලු දෙනාම සූදානම් වෙමු. ඒ සඳහා ගෞරවනීය ස්වාමීන් වහන්සේට මම ආරාධනා කරනවා. අවසරයි ස්වාමීන් වහන්ස. සාදු සාදු සාදු.
හරි, ඉරිද ආධුනික වැඩසටහන ගොඩක් කාලෙකින් තමයි මාත් සම්බන්ධ වෙන්නේ. ඉතින් ඒකේ ධර්ම දේශනාමය වෙලාව ඒ සඳහා සැදී පැහැදි ලෑස්ති වෙලා දැඩි අධිෂ්ඨානයේ සාධුකාරයක් දෙන්න ධර්මය ශ්‍රවණය කරනවා කියන අදහසින්.
සාදු සාදු සාදු.
නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. යාවංචිදම් භික්කවේ අලමේව අනිමිත්තෝ සමාධි භාවේතුං. අනිමිත්තෝ භික්කවේ සමාධි භාවිතෝ බහුලීකතෝ මහප්පලෝ හෝති මහානිසංසෝති ති.
සාදු සාදු සාදු.
ස්වාමීන් වහන්ස, සද්ධා බුද්ධි සම්පන්න පින්වතුනි, අද යෙදිලා තියෙන්නේ ඉරිදා මේ ආධුනිකයන් වෙනුවෙන් කෙරෙන ඒ ආධුනික කමඨාන් දේශනාව සහ සාකච්ඡා මේ අවස්ථාව. ඉතින් ඒකේ මේ යෙදිලා තියෙන පොඩි ධර්ම දේශනාමය වෙලාවක්. ඉතින් ඒ සඳහා අපි හැමදාම කාලය ගන්නවා 7 ඉඳන් 8 විතර වෙනකම්. ඉතින් ඒ සඳහා අදත් මම මාතෘකා කරගත්ත මේ ආධුනිකයන් සඳහාම වෙන් වෙච්ච සූත්‍රයක්. ඒකේ නම පින්ඩෝලිය සූත්‍රය, සංයුත්තරිකාය කන්ද වගේ. ඉතින් මේ සූත්‍රයේ භාග්‍යතුන් වහන්සේ නවක තරුණ භික්ෂූන් ගැන තමයි මේකේ මේ උන්වහන්සේගේ හිත ධර්මදේශනාව සඳහා යොමු වෙන්නේ, අරමුණු වෙන්නේ. ඉතින් නමුත් මේක භික්ෂූන් කිව්වට මේක වැදගත් වෙනවා ගිහි පැවිදි දෙපාර්ශ්වයටම. මොකද මේ අපි ආධුනිකයින් වශයෙන් මේ යෝගාවචර ජීවිතයට ආවට පස්සේ අපිට වෙන කරදර නැත්නම් අපි නවතින තැන්, අපි අහුවෙන තැන් පිළිබඳ මේ සූත්‍රයේ පැහැදිලි විස්තරයක් තියෙනවා. ඉතින් මේ සූත්‍රය දේශනා කරන්නට යෙදෙන්නේ භාග්‍යතුන් වහන්සේ සාක්‍ය ජනපදයේ කපිලවස්තුපුර සමීපයේ පිහිටි නිග්‍රෝධ රාමෙහි වැඩ වෙසෙන කාලයක උන්වහන්සේ මේ මොකක් හරි කරුණක් හින්දා, සාමාන්‍ය උන්වහන්සේ ඒ වගේ භාග්‍යතුන් වහන්සේ මේ සංඝයා භික්ෂුන්ගෙන් බැහැරට වටිසා. බැහැරට වෙලා සමාල්ලාවට වනයේක තනියම සති දෙකක් වගේ කාලයක් උන්වහන්සේ විවේක සුවයෙන් වැඩ සිටිනවා. සමහර වෙලාවට භික්ෂුන් අතර තියෙන ගැටුම් වලදී නැත්නම් භාග්‍යතුන් වහන්සේට විවේකයක් අවශ්‍ය වූ විටදී කැලේකට වඩිනවා. ඉතින් ඒ වගේ මේ මොකක් හරි බැහැරට යන්න හේතුවක් කියදිලා වඩිනවා වනයේට. ඉතින් ඒකෙදී උන්වහන්සේ පිඬු සිඟා වැළඳලා දානේ වළඳලා විවේකයෙන් ඉන්න අතරේ උන්වහන්සේ ගේ සිත යොමු වෙනවා මෙන්න මේ නවක පැවිදි වෙච්ච භික්ෂූන් නැත්නම් ආධුනික භික්ෂූන් වහන්සේලාට මම දෙයක් කිව්වේ නැත්නම් ඒක හරියට මේ තරුණ පැලයක් මොන හරි ගහක් තරුණ පැලයක් පැලයක් හටගත්තට පස්සේ හොඳට වැඩිගෙන යද්දී ඒ තරුණ පැලේට වතුර දැම්මේ නැහැ වගේ තමයි මේ මොනවා හරි ඒ අයට උපදෙස් දුන්නේ නැත්නම් ඒ අයට කළ යුත්ත කිව්වේ නැත්නම් මගින් ඒක විය යුත්තක් වශයෙන් උන්වහන්සේට සිතක් පහළ. ඒ සිත පහළ වෙද්දිම හරියටම මේ කතාව භාග්‍යවතුන් වහන්සේ ඒ බෝධිසත්ව අවදීන් පස්සේ බුද්ධත්වයේ ලැබපු මොහොතේ හිතෙනවා වගේ මේක මේ කාටවත් කියලා වැඩක් නැහැ. නමුත් මේක කොහොමද කියන්නේ කියද්දි ඒ සම්පති බ්‍රහ්මරාජයා මේක දැක්කා. මේ සිටිවිලි ඊට පස්සේ ඇවිල්ලා තමයි ආරාධනා කරන්නේ මේක තේරෙන දුවිලි අඩු පිරිසක් ඇති නැත්නම් මේක තේරුම් ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා. ඒ අයට කරුණාකරලා මේ කරුණා මහා කරුණාවේ මේ ධර්මයේ දේශනා කරන්න කියලා. ඉතින් මේ අවස්ථාවේදී මේ සිටිවිල්ල පහළ වෙද්දී ඒ සම්පති බ්‍රහ්මරාජයා බුදුරජාණන් වහන්සේගේ සිත විමසමින් ඉන්නේ. මොනවද ඇති වෙන සිටිවිලි කියලා. ඉතින් මේක දැක්ක ගමන්ම හොඳ තරුණ ශක්තිමත් පුරුෂයෙක් නැමු අතක් දිගහරිනාසේ නැත්තම් දිගහරින අතක් නැමු නමන්නේ කොච්චර වේගයෙන්ද ඒ වේගයෙන් ඇවිල්ලා භාගතුන් වහන්සේට ආරාධනා කරනවා. හරියට මේ වසු පැටියෙක් තමන්ගේ මව දැක්කේ නෑ වගේ කාරණයක් මෙතනදී සිදු වෙනවා. ඔබ වහන්සේ සිතපීඩිය හරි ඒකින්ද බොහෝම මහා කරුණාවෙන් මේ නවක භික්ෂූන්ට ඒ පැවිදි වෙච්ච මේ තරුණ නවක භික්ෂූන්ට නැත්තම් ඒ ආදුනිකයන්ට මේ උපදේශ මාලාවක් දෙන්න නැත්තම් ධර්මයේ දේශනා කරන්න කියන ආරාධනාව කෙරෙනවා. ඒක කෙරුණාට පස්සේ භාගතුන් වහන්සේ තෘෂ්ණිම් භූත භාවයෙන් ඉවසෙනවා. ඊට පස්සේ තමයි භාගතුන් වහන්සේ නැවත නිග්‍රෝධ ලේනට වඩිනවා. නිග්‍රෝධ රාමයට වැඩලා නිග්‍රෝධ රාමයේ වැඩ වෙසිද්දී භික්ෂුන් වහන්සේලා එක්කෙනා පිටිපස්සෙ එක්කෙනා පෝලිමට ඇවිල්ලා භාගතුන් වහන්සේ වන්දනා කරලා එකත් පස්සෝ ඉඳ ගන්නවා. ඊට පස්සේ තමයි මේක භාගතුන් වහන්සේ විසින්ම මාතුකාවක් අරගෙන මහණෙනි කියලා ආමන්ත්‍රණය කරලා මේ ඒ භික්ෂුන් වහන්සේලාට ධර්මයේ දේශනා කරන්න ආරම්භ කරනවා. ඉතින් මේකෙදි උන්වහන්සේ අරමුණු කරන්නේ මේ පැවිදි ජීවිතයට එන පිරිස සහ පැවිදි ජීවිතේ ඇවිල්ලා ටික කාලයක් හිටියට පස්සේ වෙන දේ. ඒ වගේම ඒකෙන් නිවනට යනවා නම් නැත්නම් මේකෙන් මේ දුකෙන් මිදෙනවා නම් කොහොමද, ඒ දුකෙන් මිදෙන්න තියෙන මාර්ගය මොකද්ද, කළ යුත්තේ මොකද්ද, ඒක කරාට පස්සේ මොකද්ද තමන්ට වෙන්නේ කියන කෙරෝලක් දක්වාම මේ බණ දිගහැරෙනවා. ඉතින් ඒකේ පටන් ගද්දිම කියනවා මේ උන්වහන්සේ දේශනා කරනවා මේ පැවිදි ජීවිතයට නොඑක් ආකාරයකින් පිරිස පැමිණෙනවා. නමුත් එහෙම පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ කියන කාරණේ. නැත්තම් නිවන් දකින්න අරමුණු කරගෙන පැවිදි වෙච්ච පිරිස ආමන්ත්‍රණය කළා තමයි කියන්නේ. නැත්තම් ගොඩක් වෙලාවට සඳහන් වෙනවා මේ රජ්ජුරුවෝ හිරේට දාන්න හදද්දි මහණ වෙනවා. එතකොට හිරේට දාන්න බෑ. නැත්තම් හොරු කවුරු හරි තමන්ව තමන්ගේ ජීවිතයට අනතුරක් තියෙද්දි ගොඩක් අය මේ ওই හිරේට යනවා. ගොඩාක් අපරාධකාරයෝ පාතාල ලෝකේ මොකද මේ මේ හිරෙන් එළියේ හිටියොත් මරණ. ඒකින් හින්දා හිරේට ගිහිල්ලා හැංගිලායි. ඒ වගේ මේ හොරු තමන්ව මරයි නැත්නම් ඒ හොරුන්ගේ බයක් තියෙනවා නම් එයාලා තමන්ව අතහැරලා නම් ඉන්නේ කොයි වෙලේ අල්ලගනින් දන්නේ නැහැ කියලා වගේ තියෙනවා නම් ඔන්න ඒ කට්ටියත් මහන. ඊට පස්සේ සමහර අය මතකයි මේ මේ ලෝක විනාශේ එනවායි කිව්වහම 2012 ගොඩාක් කට්ටිය මිත්‍රිකලා ඇවිල්ලා භාවනා. අන්න ඒ වගේ දුර්භික්ෂයක් ආවොත් ඒකට බය ඇවිල්ලා මහණ වෙන පිරිසකුත් ඉන්නවා. සමහරු ඇවිල්ලා ජීවත් වෙන්න බැරිකමට කණ්ඩ නැති හින්දා මහණ වෙන පිරිසකුත් ඉන්නවා. එහෙමත් මහණ වෙන්න පුළුවන්. ඉතින් භාගතුනා සඳහන් කරනවා එහෙම පිරිසක් නෙමෙයි මෙතන ඉන්නේ. ඒකෙන් කියන්නේ මේ නිවන් දකින්නම මහණ වෙච්ච පිරිසක්. ඒ කියන්නේ හැම දෙයක්ම තියාගෙන ඒ දේ ඒ දේවල් අතහැරලා තමන් නිවන් දකින්න මහණ වෙච්ච පිරිසක් ඉන්නවා. ඉතින් ඒ පිරිස ආමන්ත්‍රණය කළා කියනවා මේ පිරිස මහණ වුණාට පස්සේ ටික කාලයක් යද්දි මොකද වෙන්නේ කියලා. ඉතින් ඒකට අපි අපේ සාමාන්‍ය ජීවිතෙත් අපි ගොඩක් සංඝයා නැත්නම් මේ ආරාම පන්සල් ආරණ්‍ය වලට අපි ඇසුරට යනවා. යන්නේ මේ වැඩසටහන් කරන්න. ඉතින් ඒකෙදි මෙන්න මේ කාරණය හරීම ප්‍රායෝගික විශ්යෙන් දකින්න. ඉතින් ඒකෙදි භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මේ ඒ මේම ශ්‍රද්ධාවෙන් නිවන දකින්ද අරමුණෙන් කුල පුත්‍රෙක් මහණ වුණාද එයාට ටික කාලයක් යද්දී වෙනවා ඒ පැවිදි වෙලා පිරිස ඇසුරු කරන්න ගත්තට පස්සේ එයාගේ ඒ ඇසුරු කරන පිරිසගේ තියෙන තණ්හාවත් එක නැත එයා ඇසුරු කරන පිරිස නැත්නම් දායක පිරිස ඒ ගිහි පිරිසත් එක්ක ඇසුරු කරද්දි දැන් මේක තමන්ගේ ගිහි ජීවිතයටත් ගලප ගන්න පුළුවන් තමන් මේ යෝගාවචර ජීවිතයට ආවට පස්සේ බණ භාවනා කරගෙන යද්දි සැප සම්පත් විඳින පුද්ගලයෝ ඉන්නවා සැප සම්පත් විඳින නැත්නම් ආර්ථික වශයෙන් සන්තුෂ්ට වෙච්ච සමාජීය වශයෙන් සන්තුෂ්ට වෙච්ච දේශපාලන වශයෙන් සන්තුෂ්ට වෙච්ච ඒ පුද්ගලයෝ දැකලා දැඩි ලෝභයක් ඇති වෙනවායි කියනවා ටික කාලයක් යනකොට මේ පැවිදි ජීවිතයේ මුල ආධුනිකයන්ට ඒක ගිහි ජීවිතෙත් එහෙමයි අපි ටික කාලයක් මේ භාවනා කරගෙන යද්දි නැත්තම් අපි යෝගාවචර ජීවිතයට ආවට පස්සෙත් ඒකේ තියෙන උනන්දු අඩු වෙලා මීට වඩා අපිට වඩා බොහොම සැපවත් ඉන්න පිරිස් ඉන්නවා ඒ අයට කිසි ප්‍රශ්නයක් නැහැ කියලා ඒ ඒ සැප අපිත් විඳිනවා නම් හොඳයි කියලා වැඩි ලෝභයක් ඇවිල්ලා මේකේ පිරිහෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා ඒක හේතුවක් වශයෙන් ඊට පස්සේ මේ සමහර භික්ෂුන් වහන්සේලා ඉන්නවා ටික කාලයක් ගියාට පස්සේ මේ දැන් අපේ හිතේ විඥානීය ස්වභාවයක් තමයි දෙයක් කරන්න එපා කිව්වොත් තමයි කරන්න පෙළඹෙන්නේ. එපා කිව්වොත් ඒකමයි කරන්නේ. අර පොඩි උමු වගේ අපේ හිතත් මොනවා හරි දෙයක් එපා කිව්වොත් ඒකට කිරීමට හිත නැඹුරු වෙනවා. ඉතින් ඒකෙහිඳ මේ අබ්‍රහ්මචර්යය නැත්තම් බ්‍රහ්මචර්යය රකින්න කිව්වට පස්සේ බ්‍රහ්මචර්යය පැඩින පැත්තට තමයි වැඩිපුර සිතිවිලි. මේකින්ද රාගේ වැඩි වෙලා ඒ අය පිළිහෙන්න පුළුවන්. තව පිරිසක් ඉන්නවා කියලා මේ කපුටෙක්ට හඬ දුන්නට පස්සේ විනාශ වෙනවා වගේ මේ මුට්ටස් සතිය නැත්තම් මේ සතිමත් භාවය නැතිවීමෙන් අඩුවීමෙන් එයාලා පිරිහිනවා කියලා සඳහන් කරනවා. ඒ තව සමහර පිරිසක් එනවා එයාලගේ ඇතුළෙන්ම දුෂ්ට ගතියක් ඇති වෙනවා මේ තමන්ට විතරක් ආත්මාත්කාමී භාවයක් ඇවිල්ලා මේ හරි දුෂ්ට ගතියක් කට හිත නැමෙනවා. ඒක අපේ සාමාන්‍ය ජීවිතෙත් අපි දකින්න පුළුවන් මේ කරුණු ටිකක් මේ වෙන්නේ. සමහර අය ඊට පස්සේ සතිමත් භාවයෙන්ුත් පිරිනව, ඊට පස්සේ ප්‍රඥාවෙන්ුත් පිරිනව, සමාධියෙන්ුත් පිරිනව. යාට හිත එක තැනක තියාගන්න බෑ හරියට නැවක් වගේ. උපචාර අර්පණ කිසිම සමාධියක් හදාගන්නත් බෑ, විපස්සනාවක් කරන්නත් බෑ. හිත සමාධිමත් වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ටික කාලයක් ගියාට පස්සේ මේ ගණුව කඩාගත්ත නරකෙක් වගේ නැත්තම් හීලා නැති මීමෙක් වගේ දඟලන්න ගන්නවා. ඊට පස්සේ ඉතින් ඉඳුරම් පහම එයාගේ සංවර නැහැ. එයාගේ ඇහැ, කන, දිව, නාසය, ශරීරය කියන කිසිම දෙයක් සංවර නැහැ. විනාශයට පත් වෙනවා. නැත්තම් කාම වැරදිව නැත්තම් පංචකාමයෙන් ගිලෙනවා. ඉතින් ඒක අපි දකිනවා ගොඩාක් වෙලාවට වැඩසටහන් කරන්න ගියාට පස්සේ ආරාමවල. ඉතින් ගොඩාක් භාවනා කරන්න යෙදෙන්නේ 75%කටත් වඩා මේ කාන්තා පිරිස. ඉතින් ඒකෙදි වැඩසටහන භාවනා වැඩසටහන එහෙම හිටියට අපි පිටිපසට ගිහලා බලද්දි ඉතින් ගොඩාක් වෙලාවට මේ තරුණ ස්වාමීන් වහන්සේලා ඒ නොයෙක් වැඩවල යෙදෙනවා. කවදාවත් භාවනාවට සම්බන්ධ වෙන්නෙත් නැහැ, භාවනාව කරන්න ඕනෙත් නැහැ, හිතෙන්නෙත් නැහැ. එල ගොඩක් එක්කෝ ඒ පංචකාමයේ මුක්ති විඳින අයුරු තමයි අපි දැකලා තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩක් ගිහි පිරිසක් ඉන්නවා, පැවිදි පිරිසක් ඉන්නවා. ඉතින් මේ බව බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා. මේ බොහොම ප්‍රායෝගිකව මේ පැවිදි වුණාට පස්සේ ටික කාලයක් ගියාට පස්සේ වෙනදී. ඉතින් ඒකට ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේකට මේ විදිහට පිරිහෙන්න මේ විදිහට පැවිද්දෙන් පිරිහෙන පුද්ගලයාගේ මේ එයා ගිහි ජීවිතෙනුත් පිරිහෙනවා, පැවිදි ජීවිතෙනුත් පිරිහෙනවා කියලා. ඉතින් මේ කාරණේ අපිට තේරුනේ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් ඒ ස්වාමීන් වහන්සේලාගේම සත්‍බ්‍රමචාරීන් වහන්සේලා නැත්නම් එයාලගේ මිතුරෝ පිළිබඳ සහෝදර ස්වාමීන් වහන්සේලා පිළිබඳ මට සඳහන් කරන්න ලැබුණා. මේ ගිහිත් නෙමෙයි පැවිදිත් නෙමෙයි ස්වාමීන් වහන්සේ වෙනම සත්ව කොට්ටාසයක් අපි කියනවා. මොකද ඒ ටික කාලයක් යද්දී එහෙම වුණාට පස්සේ කාමයේ භුක්ති විඳිනවා, සීලයක් ඇතුළේ ඉඳලා නැත්නම් සීලයක් ඇතුළත පොරොන්දු වෙලා සීලයක් රකින්නයි කියලා කාමයේ භුක්තිය දෙනවා. එතකොට ඒ පුද්ගලයා ගිහි කියන්නත් බෑ, පැවිදි කියන්නත් බෑ. ඒකට උපමාවක් දෙනවා භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රයේදී. හරියට කැලේ තියෙනවා නම් කෝටු කෑල්ලක්, දර කෑල්ලක්, රිටක්, ඒකේ දෙපැත්තෙන්ම ගිනි ගිනි ගෙන තියෙනවා, මැදත් අසූචිත් තියෙනවා. මේ ලී කෑල්ල අඩුම ගානේ දරටවත් ගන්න නැහැ කියලා. මේස පුටු හදන්න තියා, දරමැස්සකට තියා, මේ දරටවත් ගන්න නැති තරම් ලී කෑල්ලක් බවට පත් වෙනවා. මැද අසූචිත් ඇවරිලා දෙපැත්තෙන් ගිනි ගන්න. අල්ලන්න තැනක් නැහැ. ඒකින්ද මේක පාවිච්චි කරන්න බෑ මට්ටමට පත් වෙනවා කියලා බාගතුමන් සඳහන් කරා. ඉතින් මේක තමයි මේ ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා අපි සමාජයක බැහැලා නැත්නම් සමාජයකට මුණ දීලා කටයුතු කරද්දී හැමෝටම වෙන දේ. ඒකට ඒක ගැන වැඩි දුර කතා කරන්න දෙයක් නෑ, අපි දන්නවා ඒක. ඉතින් මේකට ඊට පස්සේ බාගතුන් වහන්සේ මෙහෙම වෙන්නේ ඇයි කියලා සඳහන් කරන්න යෙදෙනවා. මේකට ප්‍රධාන හේතුව මේ අපි කෙරෙහි ඇතිවෙන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසාව විතක්ක. මෙන්න මේ විතර්කය තුන තමයි ප්‍රධාන වශයෙන් මෙතෙන්ට අපි අද දාන්නේ. මේ අපසල විතර්කය තුන පැහැදිලිවම මේකට වල කියන්නේ. ඉතින් ඒකෙම ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා, දැන් කොහොමද අනිත් පැත්තට යන්නේ? කොහොමද මේ කාම ජීවිතයෙන් කොහොමද අනිත් පැත්තට යන්නේ කියලා සඳහන් කරනවා. මේ කාම විතර්ක, ව්‍යාපාද විහිංසා විතර්ක වලින් මිදෙන්න තියෙන එකම දේ තමයි මෙන්න මේ සතර සිල් තැන්හි මනාවට සිහිය පැවැත්වීම, නැත්තම් මේ සතර සතිපට්ඨානය වඩන එක. ඉතින් ඒක අපි දන්නවා ආධුනිකයන් වශයෙන්. අපි ඇයි මේ හුස්ම රැල්ල හිත තියන්න කියන්නේ, ඇයි මේ යටිපතුල හිත තියන්න කියන්නේ, ඇයි මේ කරන වැඩේ පිළිබඳ අවධානය මේ කයට දැනෙන දෙයක් එක හිතට යන්නේ කියන්නේ, ඒ තියෙන හැම මොහොතකම අර ආයතන හයෙන්, අර මනස කියන ආයතනෙන් අපි මිදිලා කය කියන ආයතනේ දැනෙන දැනීම් තමයි ඔය හුස්ම රැල්ල යටිපතුල දැනෙන දැනීම්, බැලි පෑගෙන, ගල් පෑගෙන, තනකොළ පෑගෙන, සීතල රස්නේ ගති, හැම දෙයක්ම මේ කයට දැනෙන අරමුණු, ඒ කයට දැනෙන ස්පර්ශයන්, කයට දැනෙන ස්පර්ශ රූප, ඒ කයට දැනෙන කය කියන ආයතනයේ හිත තියෙන තාක් කල් ඒ මොහොතේ ඒ කයේ හිත තියෙන මොහොතේ කවදාවත් ඉතුරු ආයතනයකට හිත යන්නේ නැහැ. ඉතුරු ආයතන පහම වැහෙනවා. මනස කියන ආයතනය වැහෙනවා. එතකොට මේ මනස කියන ආයතනයේ වැහෙද්දී මනසේ තියෙන ඒ අකුසල විතර්ක වලට එන්න තැනක් නැහැ. එයාට අපි කතා කරන්නේ නැහැ. එයාට දොර ඇරලා නැහැ. එයාට දොර ඇරලා නැතිකොට ඒ තියෙන කාම විතර්ක, විහිංසාව විතර්ක, ව්‍යාපාද විතර්ක ඒ මොහොතට නෑ. ඒක තමයි සතර සතිපට්ඨානේ වඩන්න කියන්නේ. ඒ වගේම තමයි මේ කයේ හිත තියනා වගේම වේදනාවක හිත තියෙන වෙලාවෙත් ඒ වේදනාවට හරියට හිත ගියා නම් ඊට පස්සේ එකෙන් එන අකුසල ධර්ම නැති වෙනවා. වේදනාව විතරක් හිත තියෙනවා නම් ඒ වගේම සිතුවිලි දිහා, ඒ නැත්තම් එක තමන්ට ඇති වෙන සිතුවිලි මොකද්ද කියලා බැලුවත් ඒක ගොඩාක් වෙලාවට මේ චිත්තානුපස්සනාවෙදිත් අපිට පුළුවන් ඒකට ක්‍රියාත්මක නොවී ඒක දිහා බලාගෙන ඉන්න පුළුවන් හැකියාව තියෙනවා. ධම්මානුපස්සනාවට ගියත් මේ සතර සතිපට්ඨානයේ විසින් මෙන්න මේ අකුසල ධර්මයන් නවත්ත ගන්න පුළුවන්. ඉතින් ඒකේ ප්‍රධාන දේ තමයි අපි කියන මෙන්න මේ කායානුපස්සනාව, ඒක මුල් කරගෙන තමයි අපි මේ සියලු වැඩසටහන් ආරම්භ කරන්නේ. ඉතින් ඒකෙදි මේ ඇයි මේ සතර සතිපට්ඨානේ වඩන්නේ කියන්නේ මේ භාගතුන සඳහන් කරන පැහැදිලිවම මෙන්න මේ අකුසල විතර්ක ටික අයින් කරා. අයින් කළ විදර්ශන සමාධියක් වඩන්නට තමයි මේ සතර සතිපට්ඨානය වඩන්න කියන්නේ. ඉතින් ඒක තමයි අද මාතෘකා කරගත්ත මාතෘකාවත්. මේ විදර්ශනා භාවනාව නිසිසේ වඩන්න කියන එක තමයි මේක මහත්ඵලයි, මහානිසංසයි කියලා භාග්‍යතුන් වහන්සේ සඳහන් කරන්නේ මෙන්න මේ හේතුවට. ඉතින් මෙහෙම දැන් ආනාපාන හිත තියලා යටිපතුල හිත තියලා මෙහෙම භාවනාව කරගෙන යන ඉදිරියට යන පිරිසකට එන ඊළඟ ගැටලුව තමයි මේ ආනාපානෙ හොඳට පේනවා, ඊට පස්සේ යටිපතුලේ දැනීම හොඳට දැනෙනවා, ඊට පස්සේ එන්න මේ ආනාපානෙ බොහොම සියුම් වෙලා යනවා, බොහොම සූක්ෂම ආනාපානෙ, ගොරෝසු ආනාපානෙ, සියුම් ආනාපානෙ, සුකුම ආනාපානෙ, සුකුම තර ආනාපානෙ වශයෙන් මේක බොහොම අර ලුණු ගෙඩියේ පොත්ත ගලවනවා වගේ මේක එන්න සියුම් වෙන්න යනවා. ඉතින් සියුම් වුණාට පස්සේ මේ ආනාපානෙ තියෙනවද නැද්ද කියන මට්ටමටම මේක සිහින් වෙලා යනවා. යටිපතුලේ දැනීමක් තියෙනවද මම මේ සක්මන් කරනවද මිනිස්සෙක් මෙතන මේ කයක් තියෙනවද කියන මට්ටමක් තේරෙන්නේ නැද්ද තේරෙනවද කියන මට්ටමටම මේක සිහින් වෙනවා. ඊට පස්සේ නැවත ආනාපානෙ මතුවෙනවා නැත්නම් සක්මන නැවත මතුවෙනවා. ආයි මේක බොහොම සිහින් වෙලා යනවා පොරොසු වෙලා යනවා. මෙන්න මෙහෙම කරගෙන යද්දි මේ යෝගාවචරයට මතුවෙනවා දිට්ටි දෙකක්. එකක් තමයි භව දිට්ටිය, අනික විභව දිට්ටිය. භව දිට්ටිය, විභව දිට්ටිය අපි කියනවා භව තණ්හා, විභව තණ්හා කියලා. මේකේ තියෙන්නේ භව දිට්ටියයි විභව දිට්ටියයි ඇති වෙනවා. මොකද්ද මේ ඇති වෙන්නේ? මම මේ උපාදානය කළ ඒ වගේම නිදොස් වෙච්ච මෙන්න මේ අරමුණ තියනවද නැද්ද? තියෙනවා කියලා හිතුවොත් භව දිට්ටියට වැටෙනවා, නැහැයි කියලා හිතුවොත් විභව දිට්ටියට වැටෙනවා. මම මේ ටිකක් කල් භාවනා කරගෙන යද්දී බොහොම සීන් වෙනවා කියනවා. මේ අරමුණු තියෙනවද බැලුවොත් පේනවද නැත්නම් ඇත්තටම නැද්ද මෙව්වා. මේ දෙකම වැටෙන්නේ දිට්ටිය. භව දිට්ටිය, විභව දිට්ටිය. මේ ආනාපානෙ තියෙනවද නැත්නම් නැද්ද? නැත්නම් මේ තියෙන ආනාපානෙද නැත්නම් නැති වුණාට පස්සේද මොකද්ද මේ මේ වෙන්නේ මොකද්ද? ස්වාමීන් වහන්සේ මම මෙතන ඉහට මොකද්ද කරන්නේ කියලා මේ මේ යෝගාවචරයට මේ ටිකක් කියද්දි ප්‍රධාන එන ගැටලුව තමයි ඕක. ඕක හැම කමටහනකටම තියෙනවා. ස්වාමීන් වහන්සේ දැන් මම මෙතන ඉහට මොකද කරන්නේ? කය දැනීමක් නැතුව ගියා, ආනාපානෙත් නැතුව ගියා, සක්මණින් ඉන්නවද නැත්ද තේරෙන්නේ නැහැ, ගෙඩිය පිටින් ඇවිදලා මොනවද තේරෙන්නේ නැහැ. මෙතනින් එහාට මොකද්ද කරන්නේ? ඉතින් මෙතනදී තමයි මේ භාග්‍යවතුන් වහන්සේ හරි ලස්සනට මේ මැදදී කාරණේ ඉස්මතු කරනවා. මේ භවදික්කී විභවදික්කී කියන දෙකම දෙක තුල දෝලණය වෙමින් යෝගාවචරය යනවා. එතකොට යෝගාවචරයෙන්ට සමහරු පිරිසක් ගන්නවා මේකේ තියෙනවමයි කියලා. මම කියලා කෙනෙක් ඉන්නවමයි තියෙනවමයි. සමහරු කියන මොකක්වත් නැහැ කියලා කියනවා. ඒ දෙකම වැටෙන්නේ මෙන්න මේ භව විභව දික්ක දෙකට. ඉතින් ඒ එහෙම කරද්දී භාග්‍යවතුන් වහන්සේ සඳහන් කරනවා මේ මහණෙනි දැන් මෙතෙන්ට ගිය පුද්ගලයාට ඒ ඒ මේ මොකද ඒකෙන්ම අර ජාති ජරා මරණ ඒ දුක්ඛ දෝමනස වලට කොටම අහුවෙනවා. ඉතින් ඒ දුකෙන් නිදහස් වෙන්න අමාරුින්ද භාගතුන් වහන්සේ අහනවා මෙතනදී මහණෙනි මේ රූපේ නිට්ටයද අනිත්‍යද? නැත්නම් මේ පේන ආනාපානේ නිට්ටයද අනිත්‍යද? ඊට පස්සේ මහණින් කතා කරලා කියනවා මේක අනිත්‍යයි. ඉතින් අපි හොඳට පැහැදිලිව තේරෙනවා මේ භාවනා කරද්දී අපි අපින් ඇහුවොත් මේක නිට්ටයයිද? මේක වෙනස් වෙන්නේ නැද්ද නේ? ආනාපානේ වෙනස් වෙනවා. යටිපතුලට දැනෙන දැනීම වෙනස් වෙනවා. ඒක ඕන යෝගාවචරයේ ආධුනිකයෙක් කියන උත්තරයක්. හරි. දැන් මෙහෙම වෙනස් වෙනවා නම් මේක සැපද දුකද? කිව්වහම හරි ඒකත් පැහැදිලි. මේ වෙනස් වෙනවා නම් මහා දුකක්. ඉතින් මේක එක විදිහකට තියෙනවා නේද ලොකු දෙයක් නේ. ආනාපානේ එක්කෝ මේ බොහොම සියුම් තැන නැත්නම් මේක හිස් වෙලා යනවා. ඒක හෝ ස්ථිරව තියෙනවා නම් හරි. නැත්නම් මේක සියුම් වෙලා තියෙනවා නම් එකක්. ගොරෝසුව තියෙනවා නම් එකක්. නෑ මේක හරි විපරිණාමයකටපත් වෙනවා. එතකොට ඉතින් ඒක ඒක සැපයක් වෙන්නේ නෑ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ අහනවා මේ අහනවා ප්‍රශ්නයක් වශයෙන් මෙහෙම මෙහෙම දුකක් නම් යමක් අනිත්‍යයි නම් ඒක දුකක් නම් මේක පෙරලෙනවා නම් ඒක මාගේ කියා ගන්න පුළුවන්. ඒක මාගේ, ඒක මගේ නැත්නම් ඒකට මම වෙනවා නැත්නම් මම ඒක වෙනවා නැත්නම් ඒක මගේ වෙනවා මගේ ආත්මය කියා ගන්න පුළුවන්ද? මේක හරි සරල ප්‍රශ්නයක් තමයි. ඒකෙදි පැහැදිලිවම ඕන කෙනෙක් උත්තර දෙනවා හරි. එහෙමනම් මට මම කියා ගන්න බෑ. හැබැයි මේක තියෙන ප්‍රශ්නේ මෙහෙම කියලා අපිට ජීවත් වෙන්න පුළුවන්. හැබැයි සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්නයක් ආපු ගමන් මේ ප්‍රශ්නේ කියන්නත් කලින් ඒක මගේ කරගෙන ඉවරයි. එතකොට මේ ප්‍රශ්නේ තුල තියෙන්නේම අර රූප වේදනා සංඥා සංකාර විඥාන විතරමයි. නාම රූප දෙක විතරමයි. හැබැයි එතනදී ප්‍රශ්නයක් ආවට පස්සේ ප්‍රශ්නේ මගේ කරගන්නවා. හැබැයි ඇහුවොත් මේ වෙනස් වෙන එක දුකද සැපද? දුක. මේ දුක් වෙන මේ වෙනස් වෙන එක මගේ කියා ගන්න පුළුවන් බෑ. හැබැයි එතකොට සාමාන්‍ය ජීවිතේ මේ ප්‍රායෝගික ජීවිතේ ගත කරද්දී මේ තත්ත්වේ තියෙනවද? නෑ. එන්නත් කලින් ඒක මගේ කරගන්නවා. ඒක වෙනස් වෙන්න බෑ. මගේ මං බැඳපු මිනිස්සයා වෙනස් වෙන්න බෑ. ඌ මේ විදිහටම ඉන්නවනම් මටම විතරක් කාලය කරන්න ඕනේ. නැත්තම් බැඳපු වයිෆ් මෙහෙම වෙන්න ඕනේ, නිත්‍ය වෙන්න ඕනේ. එහෙම වෙන්නේ නෑ. ඉතින් ඒක දුකක්ද කියලා ඇහුවොත් ඔව් ඒක දුකක්. එයා වෙනස් වෙනවා නම් මට මාර දුකක්. එතකොට ඒක මගේ වසඟේ පරවත්තන්න පුළුවන්ද? නෑ, ඒක මගේ නෙමෙයි. හැබැයි ඒ දුක, ඒක දුකයි කිව්වට ඒ දුකට කොච්චර කැමැත්තක් තියෙනවද අපි, ඒ වෙනස් වීම කොච්චර අපි පිළිගන්නේ නැද්ද කියන එක අපි ඇතුළෙන් බහලා තියෙන්නේ. ඒක තියෙන්නේ අනුසය ආශ්‍රව මට්ටමේමයි තියෙන්නේ. ඒකයි මේ භවදිට්ටි විභවදිට්ටි කියන ඒවා ආශ්‍රව මට්ටමින් එන්නේ. හැබැයි මෙතෙන්ට ගිය පුද්ගලයෙක්ට මේ කායानुපස්සනාව හරහා මේ අකුසල විතර්ක ටික යටපත් කළ මෙතෙන්ට ගිය පුද්ගලයෙක්ට තේරෙනවා මේ කොච්චර ඇත්තම තාර්කිකව මේක මගේ කියාගන්න වටින් නැති දෙයක්. මේක වෙනස් වෙන දෙයක්. මේක මහා දුකක්. හැබැයි හිතනින් මිදුනට පස්සේ සාමාන්‍ය ජීවිතය අපි අනුසය ආශ්‍රවත් එක්ක වර්ධනය වෙච්ච පරිඋත්ථානියත් එක්ක වීතික්‍රමණය වෙන්නේ මේ මේ සංඥාවත් එක්ක නෙමෙයි. නিত্য සුඛාත්ම කියන සංඥාව එක්ක මට ඕන විදිහට හැම දෙයක්ම තියෙන්න ඕනේ, මට ඕන විදිහට හැම දෙයක්ම වෙන්න ඕනේ. වෙනස් වෙන්න බෑ. මේක සැපයක් විය කියන කාරණා තුනත් එක තමයි අපේ ජීවිතය ගන්න. ඉගත කරන්නේ. ඉතින් ඒකට හේතුව අපි දුකට තියෙන කැමැත්ත නැත්නම් අපේ තියෙන සංසාරේ පුරුදුකපු පුරුදු මෙතන පුද්ගලෙක් ඉන්නවයි කියන කාරණය තුල. ඉතින් ඒකෙදි ගොඩක් වෙලාවට අපි මම හැමතැනකම මම ප්‍රිය ප්‍රශ්නයක් තමයි අපිට තරහක් ගියාට පස්සේ තරහ හොඳට දැනගන්න ඕනෙම කෙනෙක් කියනවා නරකයි කියලා. මේ බිත්තුන් වහන්සේලා දුන්න උත්තර වගේ තරහ යන එක නරකයි. හරි, දැන් ඒක ඔයාලට අතාරින්න පුළුවන්. එතකොට හැම කෙනාම එතනදී නිස්සද්ද වෙනවා. තමන් ගැන මිනාවක් යනවා අතාරින්න බෑ. ඇයි ඒ? ඔයාලේ තරහට කැමැත්තක් තියෙනවද අකමැත්තක් තියෙනවද කියලා අහපුවාම අකමැත්තෙන් කියනවා ඒකට කැමැති කියලා. තමන්ගේ තරහට කැමැති. එතකොට තමන්ගේ දුකට කැමැති. ඒ ඒ නিত্য ස්වභාවයට කැමැති. අනිත්‍යයට කැමැත්තක් නැහැ, නিত্যයට කැමැත්තක් තියෙනවා. අර දුකට සුඛයක් වශයෙන් අරගෙන ඒකට කැමැත්තක් තියෙනවා. ඒක ඒ තියෙන අකුසල විතර්ක වලට කැමැති. ඉතින් ඒ කැමැත්ත තියෙනකන් එතනින් මිදෙන්න බෑ. ඒ කැමැත්ත දකින්නකන් විද්‍යාව පහළ වෙන්නේ අවිද්‍යාව තුළම තමයි වැඩ කරන්නේ. ඒ හිඳ මේ කොච්චර කිව්වත් මේ තර්ක තේරෙනවා අපිට. මේක මේ වෙනස් වෙන දෙයක් නම් ආනාපානී යටිපතුල නැත්නම් සාමාන්‍ය ජීවිතේ ඒක පැහැදිලිවම දුකක්. ඒක කතා කරන්න දෙයක් නැහැ. වැඩක් තියෙන්නේ අපි ඒකට කැමතිනේ. ඒ දුකේම වවාගෙන කැමතිනේ. ඒකෙ මිදෙන්න කැමැත්තක් නැහැ නේ. ඒක මගේ කියලා අල්ල බදා ගන්න කැමතියි. හැබැයි ඇහුවොත් මේ දුක කියන දෙයක් ඔයා ඒ දුකට ඔයා කියාගන්න ඔයා කැමතිද? ඔව් කැමතියි. කරන්න දෙයක් නැහැ. හැබැයි දුක කියන එකක් මගේ කියාගන්න පුළුවන්ද? බෑ, එහෙම ඒක වටින්නේ නැහැ ඇත්තටම. මේ දුක මගේ කියාගන්නවා කියන්නේ මහා මෝඩකමක්. හැබැයි අපිට ඒකින් මිදෙන්න බෑ. ඉතින් බාගතුනන් සඳහන් කරන්නේ මේක මේ පංචස්කන්ධයේ හැම දෙයක් වෙනුවෙන්ම මේ දැක්ම තියෙනවා. අපි රූපයක් දැක්කත් ඒ රූපය කියන්නේම මේ මැසි මැදුරුවන්ගෙන් සුලං වලින් හැම දෙයකින්ම විපරිණාමයකටපත් වෙන වෙනස් වෙන කැඩෙන බිඳෙන දෙයක් වශයෙන් තමයි රූපය හඳුන්වන්නේ. රූපය කියන්නේ ඒකමයි. ඒ රූපයෙන් එන රස ඝන තැන නැත්නම් රස අනුභව කරන එක තමයි වේදනාව කියන්නේ. අල්ල බදාගෙන ඒක සුඛයි දුකයි කියලා ගන්න නැත්නම් උපේක්ෂාවක් තියෙන කියලා අල්ල බදා ගන්න ගතිය නැත්නම් ඒක බාර ගන්න ඒක වළඳන ගතිය තමයි වේදනාව කියන්නේ. මේ වේදනාව තුලත් මෙච්චරමයි ඒකත් උපාදානය කරන නැතු යනවා. ඒක පිළිබඳව පොඩි සැකයක් කියනවා මේවා තියෙනවද නැද්ද. මේ වේදනාව මේ එක පාට මතුවලා යනවා. ඒක වැඩි වෙලා නැති වෙලා යනවා. ඊට පස්සේ සියුම් සුකුම වේදනාවක් එනවා. මේක වේදනාවක් තියෙනවද නැද්දවත් හිතන්න බෑ. ආයෙ මතුවේ. ආයෙ නැති වෙලා යනවා. ඉතින් මෙහෙම එකක් තිබ්බද නැද්ද කියලාවත් මේක තේරෙන්නේ නැහැ. ඉතින් මේතෙන්ද ගියාට පස්සේ මේක 11 ආකාරයකටත් බලනවා. දැන් මේ කලින් වගේ තිබ්බ වේදනාවක් ඕ ඒව තිබ්බද නැද්ද? දැන් ඉස්සරහටත් වේදනාවක් එනවද නැද්ද? දැන් මගේ ඇතුළත විතරද මේ වේදනාව තියෙන අනිත් මිනිස්සුන්ට වේදනාවක් නැද්ද? මේ වේදනාව සියුම් වශයෙන් දකින්නවා, ගොරෝසු වශයෙන් දකින්නවා, හොඳ ප්‍රණීත වශයෙන් දකින්නවා, හොඳ සුඛ වේදනාවක්. ඊට පස්සේ මහා හීන වශයෙන් ඒ වගේම මේ වර්තමාන මොහොතේ තියෙන මේ 11 ආකාරයක දැක්කට පස්සේ මේ රූපය පිළිබඳවත් මේ වේදනාව පිළිබඳවත් ඊට පස්සේ මේ හඳුනා ගැනීම මේ සියලුම දේවල් පිළිබඳව කලකිරීමක් ඇති වෙනවා. සංස්කාර පිළිබඳවත් අපිට සිතුවිලි ටිකක් එනවා. මේ භාවනා කරගෙන යද්දි මේ මොනවද සිතුවිලි කෑලි ටිකක් එනවා. සිතුවිල්ල තියෙනවද නැද්ද කියලා ඒ යෝගාවචර හෙන ප්‍රශ්නයක්. බැලුවොත් සිතුවිලි ගොඩක් තියෙනවා, නැත්තන් නැහැ. ඉතින් මෙතනදී අර භව විභව දික්ටි දෙකේ කැරකි යනවා. සමහරුන් කැමති ආනාපානෙ තියෙනවට, සමහරු කැමති වේදනාව තියෙනවට. සමහරු කැමති මේ සිතුවිලි තියෙනවට, සංස්කරණය වෙනවට, සමහරු කැමති ඒවෑ මිදෙනවට, නැත්නම් ඒව නැති වෙලා යනවා. ඉතින් ආනාපානෙ තියෙනවයි කියලා මේ මේක වෙන මෙතන දෙයක් තියෙනවයි කිව්වොත් ඒත් විභව භව දිට්ඨියට වැටෙනවා. මෙතන කිසිම දෙයක් නැහැ කිව්වොත් ඒත් විභව දිට්ඨියට වැටෙනවා. ඉතින් මේ විදිහට මේ ඇති නැති වීම නැත්තම් මේ 11 ආකාරයට මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥානේ මේ විඥානේ කෘත්‍ය හරි අපහසුයි අල්ලා ගන්න. එතෙන්ට යනකම් මෙලික ගිහිලාට පස්සේ මේ විඥානේ මේක හොඳයි කිව්වොත් අරක ඕනෑයි කියනවා. ඒ දේ ඕනෑ කිව්වොත් මේක ඕනෑයි කියනවා. ඒ දෙයක් තියෙනවායි කිව්වොත් මම හැදිලා ඊටත් කලින්. මේ වගේ මේ විඥානේ තියෙන අජ්ජත් බහිද්දා අතීත අනාගත පච්චුප්පන්න තීන ප්‍රණීත භාවයත් එක්ක දකින්න 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 මේකේ කලකිරෙනවා ඇරෙන්න වෙන දෙයක් වෙන්නේ නැහැ. ඉගෙන භාවනා කරන්න ගියාට පස්සේ ටික කාලයක් යද්දී සෑහෙන කාලයක් කරගෙන කරගෙන යද්දී මොණු අට වෙන එක තමයි වෙන්නේ. අප්පිරිය වෙන එක තමයි වෙන්නේ. ඒක වෙන්නේ පේන්නේ පුද්ගලයාට භාවනාව එපා වුණා වගේ. මේ යෝගාවචර ජීවිතේ එපා වුණා වගේ. නමුත් වෙන්නේ ඇත්තටම මෙන්න මේ තියෙන නාම රූප වල නැත්තම් මේ පංචස්කන්ධයේ තියෙන දුක දකින්න එක. නැත්තම් ඒක පිළිබඳ එපා වෙන්නේ. හැබැයි ඒක දේශ මූලිකව තමයි එන්නේ. ඒකින්ද උදා හොඳම උදාහරණ තමයි භාවනාවේ පරියන්ක අන්තිමට යන්න යන්න විනාඩි 30 40 45 යන්න යන්න ටික වෙලාවකින් එනවා මේක ගොජියේට වේදනාව සිතුවිලි ශබ්ද. එතකොට හිතෙනවා කො මෙච්චරලා මොකද්ද මං කොහෙද හිටියේ? එතකොට මේවා තිබ්බේ නැද්ද? දැන් මේ කොහේ ඉඳන්ද මේ එන්නේ? ඊට පස්සේ මේක ගොජියේට එන්න ගත්තට පස්සේ මේකේ තියෙන අනිත්‍යතාවය වැඩිද අඩුද කියලා ඇහුවොත් වැඩි. දැන් මුලින් බොහොම හිමීට යනවා විනාඩි 35ක් 40ක් විතර යනකම් ආනාපානෙ බොහොඳට පෙනිලා ඊට පස්සේ නැති වෙලා ගිහින් හොඳ සමාධියක් ඇවිල්ලා විනාඩි 45ක් ගියාට පස්සේ එන වේදනාව සිතිවිලි සද්ද කියන ඔක්කොම ගත්තට පස්සේ ආයෙ මුලට වැටෙනවා. එතකොට අනිත්‍ය ඒ වෙලාවේද වැඩි මේ වෙලාවේද අඩු කියලා ගත්තොත් එතනදි වැඩි. දැන් ඒක ටිකක් වැඩි සාමිනා දුකක් වැඩි. හැබැයි එතන මේ අනිත්‍ය වැඩි නම් අනිත්‍ය තේරුම් ගන්න පුළුවන් නම් එතන පොඩ්ඩක් ඉඳලා බලන්න බැවුවම් බෑ. ඇයි ඒ? අර ටික මගේ කරගන්නවා. ඒ ටික මගේ ආත්මය කරගන්නවා. ඒක හිඳම ඒ පිළිබඳ ඒ එන ගොජේට ඒ එන සන්තතියට පුදුමාකාර ද්වේෂයක් හටගන්නවා. පුදුමාකාර තරහක් වෛරයක් එතන හටගන්න හිඳ තමයි මේ අපි නැගිටින්නේ. එතනදී බොහොම දැන් ඉන්න ගොඩාක් අය එතනදී පොඩ්ඩක් ඉවසලා මොකද්ද මේ වෙන්නේ කියලා බලනවා. බලුවට පස්සේ ඒක ටිකක් එහෙමම තැම්පත් වෙලා ඊටසෙ පුදුම සුඛයක් එනවා. ඒකට කැමති වුණොත් ආයෙත් ඉහිලින් අරගෙනවා. ඒ කැමති වෙච්ච ප්‍රමාණයටම දුකක් ඇති වෙනවා, අකමැත්තක් ඇති වෙනවා ඊගාව. මේ විදිහට චක්‍රානුකූලව මේ පරියන්කේ හුඟක් වෙලා හිටියනම් පැය පන්නලා හිටියනම් පැයක් හෝ පැය එකයි විනාඩි පැය කාලක් පැය එකයි කාලක් වගේ ඉන්න හොඳට තේරෙනවා මේ චක්‍ර කීපයක් කැරකිලා මේක හිත කියනවා අනේ දැන් හොඳයි කියන. අනේ ඒක එහෙමම කැඩෙනවා අයියෝ කියලා දත්මිටි කාරුම් ගසන් ඉන්න. ඊට පස්සේ ආයේ ආයේ පල්ලමකට වැටෙනවා. අනේ හොඳයි අනේ සාදු මෙහෙම තිබියන් කියලා හිතද්දිම ඔන්න කැඩලා යනවා. මෙහෙම ගියාට පස්සේ අනේ හොඳයි කියන්නෙත් නැහැ. අනේ මේක එපා කියන්නෙත් නැති මට්ටමටම ඔය ඕන මගුල ඕන දෙයක් ආපු දෙයක් මම බලන් ඉන්නවායි කියන හිත තත්වයකට හිත උපේක්ෂාවට යනවා. ඉතින් ඒ වෙන්නේ මෙන්න මේ අරමුණු කෙරෙහි මේ කලකිරෙන්නේ මෙන්න මේ පංච උපාදානස්කන්ධය කියන එකම තමයි ඔතනදී එන්නේ. රූප වෙනවා, වේදනා වෙනවා, හඳුනා ගැනීම වෙනවා, සිතුවිලි වෙනවා, විඥාන එක එක විකාර කරනවා. ඒ හැම දෙයක්ම තමයි ඔතනදී ඔය මේ ඇති වෙන්නේ. ඒ පිළිබඳ තමයි යෝගාවචරය කලකිරීම. ඉතින් ආනාපානය ගියා, ආනාපානය අතර බොහොම සීන් වෙලා ගියාට පස්සේ ඒක තුල තියෙන හිස්තැන නැත්නම් අවකාශය අල්ලගෙන අපි ඔන්න ඒකෙත් ඉන්නවා. ඊට පස්සේ මේ අවකාශයේ ඉද්දී ඔන්න විඥාණයට ඉන්න බෑ. ඕක නිමෙත් දන්නෙත් නෑ, වෙන එකක්ද දන්නෙත් නෑ කියලා මෙයා ටිකක් එහෙ මෙහෙ කරන ගතියක් තියෙනවා. ඒක විඥානේ දිහා බලපුවාම ඔන්න විඥානයත් දිහා බලාගෙන නැත්නම් අපේ හිත දිහා බලාගෙන ඔන්න ටිකක් වෙලා ඉන්න පුළුවන්. එතකොට එහෙමම තැම්පත් වෙලා යනවා. ඊට පස්සේ මොකක්වත් නැහැ, විඥානේ නැහැ කියන මට්ටමටම බොහෝම සියුම් වෙලා යනවා. ඊට පස්සේ තමයි ඔන්න ටිකක් සංඥා එනවා යනවා, නිකන් සිතිවිලි එනවා යනවා. මොනවද මොකද්ද එකක් තියෙනවා බැලුවොත් පේනවා, නැත්තම් පේන්නේ නැහැ කියන මට්ටමට ගියාට පස්සේ ඊට පස්සේ තමයි ඔන්න ඔය සන්තතිය කියන ගොඩියට එක පාරට ඕම එන්න ගලාගෙන ඉන්න ගන්නවා. ඊට පස්සේ ආයෙත් එක තැම්පත් වෙනවා, ආයෙත් ගොජේට මතු වෙනවා ශබ්ද වේදනා සිතිවිලි, ආයෙත් එහෙම තැම්පත් වෙලා යනවා. මෙන්න මෙතනදී තමයි අර කැරකි කැරකි යන හරත් එක රෝදයක ඒ ඇක්සල් එකේ කැපෙන කැපිල්ලේදී එන මජන්ටික වගේ මේකදී හරි අමාරු යෝගාවචරය. මොකද හිතාගන්න බෑ විඥාණයට දැන් මේ මොකද්ද වෙන්නේ කියලා. එපා වෙනවා, වෙන සුඛයක් එනවා, දුක එනවා. මේ දෙකම හිති විහිත විසින්ම එපා. ඕකට සතුටු වෙන්න එපා, ඕකට දුක් වෙන්න එපා කියලා අර හැම අරමුණක්ම පිළිබඳව මේ නිකන් උපේක්ෂාවෙන් බලන ගතියට ආවට පස්සේ තමයි මේක තුල තියෙන අවිද්‍යාව තේරුම් ගන්න පුළුවන්. මේ උපේක්ෂාව යට තමයි අවිද්‍යාව තියෙන්නේ. එතකොට තමයි තේරුම් ගන්න අපි කොච්චර කොහොම දෙයකට සුඛයක් කියලා ගත්තත් ඒ හා සමාන දුකක් ඇති වෙනවා. ඒ කොච්චර ප්‍රමාණයක් මගේ කියා ගන්නවද ඒ හා සමාන දුකක් ඇති වෙනවා. කොච්චර සුඛ වේදනාවක් අනේ මගේ ආත්මය කියා ගන්නවද ඒ හා දුකක් අපිට ඇති වෙනවා. එන්න එන්න වෙන්නේ අනේ කෝකාවත් එකයි කියලා නිකන් ඒකට ඈත්ව බලන ගතිය වැඩි වෙන්න තේරෙනවා. සාමාන්‍ය ජීවිතේ පරියන්තිකදී මෙහෙමනම් සක්මනකදී මෙහෙමනම් සාමාන්‍ය ජීවිතයේදී කොච්චර මේ දේවල් මගේ කියන මං දඟලනවාද, මේ දුක මගේ කියාගෙන දඟලනවාද, දුකට මං කොච්චර කැමතිද, මේ අනිත්‍යතාවයෙන් පෙළෙන ගතිය අපිට පේන්නේ නැද්ද, නිත්‍ය සංඥාවට කොච්චර බලාපොරොත්තුවක් තියෙනවද කියන එක පේන්න පේන්න මේක කියන්නේ කලකිරීම. කලකිරුණාට පස්සේ ඉතින් එක අතක් උඩට එක අතක් කැලේට දික් කරලා දුවන්නේ දැන් තනං කැලේට මේක අපිරිය වෙන ගතියක් එනවා. නිබ්බිදාවක් එනවා, විරාගයක් එනවා. හැබැයි කවුද පිළිගන්නේ මේකයි නිවනට යන මාර්ගය කියලා? කවුද විශ්වාස කරන්නේ? කවුද අපිට කියලා දෙන්නේ? ඉතින් ඒක හින තමයි බුදු කෙනෙක් මේක නවතින්න මේක කිව්වේ නැත්තම් එයාලා මේ ශාසනය කෙරෙහින් පුදුමාකාර විදියට කලකිරෙනවා. පුදුමාකාර විදියට මේ දේවල් තේරුම් ගන්නවට වඩා හොඳයි කාමයේ භුක්තිය කියන්නේ. පැහැදිලුවම මේක තේරුම් ගන්න නැති කෙනෙක්ට මේ දේවල් මේ විදිහට තේරුම් අරගෙන කරනවට වඩා හොඳයි කාමයේ භුක්තිය කියන්නේ. ඒ මේ හිතෙන හින්දා ගොඩාක් පිරිසට ගිහි හෝ වේවා පැවිදි හෝ වේවා ඒකයි මේ කියන්නේ මොනවා හරි අරකො ටිකක් බීලා නිදා ගන්න එක තමයි ඕවා හිතනවට වඩා කියලා ඉතින් එන්නේ නැහැ මේ පැත්තට. ඒකට හේතුව වෙන්නේ අර කාමයේ විතර්ක ටික සංසාරේ පුරුදු කරපු කාම විතර්ක ව්‍යාපාද විහිංසා විතර ටික ඔළුවේ පැල් පැල් වැඳගෙන අපිට ගහනවා. ඒ හැම වෙලාවකම අපි එයාට සපෝට් එකක් දෙනවා මිසක් එයාට උනන්දු කරවලා එයාව මේ පෝෂණය කරනවා මිසක් මේ පැත්තක් ගැන හිතන්නවත් බෑ. මොකද ඒ තරම්ම අපි ගැනම අපිට කලකිරෙනවා. යබදු මම මෙච්චර මේ අනිත්‍ය ප්‍රතික්ෂේප කරනවාද, දුකට මෙච්චර කැමතිද, මේ හැම දෙයක්ම අහක යන නයි තමන්ගේ ඔඩොක්කුවේ දාගන්න තරම් ඒ හැම දෙයක්ම මගේ කියාගන්න මං කොච්චර කැමතිද කියලා හිතෙද්දී ඒ ටික ඇහෙද්දී ඒ ටික තමන්ට තේරෙද්දී කලකිරෙන තමන් ගැන. හැබැයි ඒක පිට වෙන්නේ අනික් අයගේ, අනික් අයගේ වැරදි තමයි එතකොට පේන්න ගන්න. ඉතින් මේ පුද්ගලයාට මේ බුදුන්ගේ බණක් ඇහුණා නම් මේකයි මේ අනිත්‍යයි නම් දුකයි, දුකයිද සැපයි දුකයි, ඒ දුකදී මගේ කියා ගන්න පුළුවන් බෑ, මගේ වසඟේ පවත්වන්න පුළුවන් බෑ, මම කියන්න පුළුවන් දෙයකට බෑ. හරි, එහෙනම් මේක ටික 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 තේරුම් ගන්න අපි පංච උපාදානස්කන්ධය කෙරෙහිම මේ විදිහට දැකිය යුතුයි. ඒක සක්මනේ පරියන්ක විතරක් නෙමෙයි, එදිනෙදා ජීවිතයේ බොහෝම සතිමත්ව ටික ටික නැවතිල්ලේ වැඩ කරන්න කරන්න මේ ඉරියාපත සංදිවලදී නැත්නම් මේ වැඩකින් වැඩකට මාරුවේදී තමයි ඒ අස්සේ තියෙන බොහෝම සියුම් කලබලයක්. අන්නේ කලබලය තුල තමයි මේ වහලා ගහන ගැහිල්ල තියෙන්නේ. ඉතින් ඒ කලබලය තුලම තමයි ඒ ඉරියව් වෙනස් කිරීම තුලම තමයි සම්පජඤ්ඤය හටගන්නේ. මේ මොකද්ද මෙතනදී උනේ, මට මොකද උනේ, මම මේකෙන් මේක අල්ලගත්තේ කොහොමද කියන කාරණය මෙන්න මේ හැඟවිලා තියෙනවා මෙන්න ඉරියාපත හන්දි තුල. ඉතින් ඒකින්ද තමයි භාගතුන් සඳහන් කරන්නේ මෙතනදී ඒ පංචස්කන්ධය කිරෙහිම මේ විදිහට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් සම්පජඤ්ඤය තුලින් දකින්න එයාට වෙන්න වෙන මොකක්ද මේ මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කාරණා තුල කලකිරෙනවා, විරාගයටපත් වෙනවා. ඉතින් ඒකම තමයි භාගතුන් වහන්සේ මේ නිවනේ තියෙන අර්ථ දැක්වීම තුල සඳහන් කරන්ට ඒ දෙන්නේ මේ ඒතං සන්තං ඒතං පනින්තං යදිදං සබ්බ සංකාර සමතෝ සබ්බූපති පටිනිස්සග්ගෝ තණ්හක්ඛේ විරාගෝ නිරෝධෝ කියන්නේ මේ අන්තිමට වෙන්නේ මේ සියලුම සංස්කාරයන් පිළිබඳ සියලුම සංස්කාරයන් මේක සැප හෝ වේවා දුක හෝ වේවා ආනාපාන හෝ ආනාපාන නැති වෙන එක හෝ වේවා ආනාපාන හෝ වේවා අන්තිමට හදාගත්ත අනිමිත්ත සංඥාවත් භාගතුන් සඳහන් කරනවා. ඒකත් අபிසංකාරයයි අபிචේතනිකයි, ඒකත් මේ හිතින් හදාගත්ත එකක්. ඒ සකස් කරපු වෙලාවෙන් අතහැරනට පස්සේ ඒකත් ඉවරයි. ඒ කියන්නේ මේ සකස් කරන හැම දෙයක්ම මහා මහා දුකක් කියන මට්ටමටම, ඒක මගේ කියාගන්න බෑයි කියන මට්ටමටම වඩන්න කොච්චර කාලයක් අපි මේ එකම දේ කරන්න වෙයිද? කොච්චර කාලයක් මේ කරපු විදිහටම ඒ දේ නැවත නැවත කරන්න වෙයිද? ඉතින් කවුද මේක කරන්නේ? මේ දෙයක් තමන් හදාගත්ත එක නැති වෙනව බලාගෙන කරයිද කවුද? ටික කාලයක් යද්දි මතක් වෙන්නේ ඇයි මේක කරන්නේ කියලා. ඒ හම්බෙන දේකුත් නැහැ. නැති වෙන දේකුත් පේන්නත් නැහැ. දැනෙන්නෙත් නැහැ. ඉතින් ඒකෙ හින්දා මේ අර කලකිරෙන ගතිය වැඩි වෙන්න එපා වෙන ගතිය වැඩි වෙනවා වගේ තමයි යෝගාවචරය තියෙන්නේ. ඒකෙ හින්දා ලක්ෂයක් භාවනා කරත් 10 දිනක්වත් ඉදිරියට එක දිගට කරගෙන යනවා. ඒ 10න්වත් එක්කෙනෙක් මේක දිගටම කල යුතුයි කියන සතුටින් කරන ගතියක් පේන්නේ නැහැ. ඉතින් මොකද මේ හේතුව? මෙන්න මේ දේවල් නොදන්නා නිසා. ඒකින තමයි භාගතුන් වහන්සේ මේ දේ දැකලා මේ හිත පහළ වෙච්ච ගමන් ඒකේ තියෙන වටිනාකම සාම්පති ධර්මරාජය දැකලා අපි වගේ විනය ජනතාව වෙනුවෙන් ඇවිල්ලා ආරාධනා කරන්නේ අනේ මේ පිරිස වෙනුවෙන් ධර්මයේ දේශනා කරන්න කියලා. ඉතින් ඒකෙදි තමයි මේ කරුණු ටික හරි පැහැදිලිව හරිම සරල විදිහට භාගතුන් වහන්සේ කෙරවලක් දක්වාම සඳහන් කරනවා. අපිට මේක නොතේරෙනවා නම් නෙමෙයි, නොතේරෙනවා නෙමෙයි, මේ වහල ගැහිම නැත්තම් අපේ විඥාණය විසින් හංගලා මේ කරන මායාව තියෙන්නේ මේ ඉරියව්වෙන් ඉරියව්වට මාරු වෙන තැන්වලදී, අපි කලබල වෙන තැන්වලදී. ආන් අර අකුසල ධර්ම ටික ටක්කලා ඉදිරිපත් වෙනවා. ඒක හේතුව තමයි මේ සියලුම අකුසල ධර්ම වලට ප්‍රධාන සාධකයක් තමයි කලබල වීම. කලබල වීම, උද්දච්ච හිත, ඒ වගේම මේකට තියෙන කැමැත්ත. ඉතින් ඒකින්ද අපි ගොඩාක් කැමති නිකන් මත් වෙලා ඔහේ ඉන්න. කැමති නෑ සක්මන පරියන්කයක් එක දිගට කරගෙන යන්න. මොනවා හරි වෙන දෙයක් ඔලුවට එනවා. ඉතින් මේ හැම ඉරියව්වකදීම අපි ඒකින්ද භාවනාව කියලා හඳාම් කරන්නේ අර සක්මන නැත්තම් පරියන්ක විතරයි ගොඩක්. නමුත් මේ පැය 24ම තමන් කරන වැඩ කටයුතු වලදී හොඳට සම්පජඤ්ඤය නැත්නම් සතිමත් හිටියානම් සම්පජඤ්ඤයේ ක්‍රියාත්මක වෙන්න ඉඩ තියෙනවා මේ මාරු වෙන හැම තැනකදී. අන්න එතනදී තමයි තමන්ට තේරෙන්නේ මෙතන කොච්චර මම මගේ කියාගත්තද, මගේ ආත්මය කියාගත්තද, මොන දුකක්ද මෙතන තියෙන්නේ කියන එක දැක ගන්න පුළුවන් අවස්ථාවයි. ඒ වෙනකන් අපිට කරන්න තියෙන්නේ අර සතිමත් භාවයේ දිගට අරගෙන යන්න, ඉරියව්වට එතන දිගට සතිමත් භාවයේ සිහි අරගෙන ගියොත් මේ සිව් ටැන්හි නැත්නම් සතර සතිපට්ඨානය වඩමින් ගියොත් සම්පජඤ්ඤයට එන්න ඉඩක් තියෙනවා. ඒක අපිට බලෙන් ගෙන්නන්න පුළුවන් දෙයක් නෙවෙයි. ආරාධනා කරලත් එන දෙයක් නෙවෙයි. හැබැයි එයාට භූමිකාව හදලා තිබ්බොත් එයා එන වෙලාවක්. අන්න ඒ වෙලාවට ආවොත් වෙන්නේ මොකවත් නෙමෙයි. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන තුල කලකිරීම විතරමයි. කලකිරීම විතරමයි. මගේ කියා ගන්න නැතිකම විතරමයි. හැබැයි ඒක මේ විදිහට කමටහන් සුද්ධු නැත්තම් මේ විදිහට මේ සූත්‍ර වලින් මේක දැක්කේ නැත්තම් අපිට හිතෙන්නේ අපිට වැරදිලා. භාවනාව වැරදිලා. ඉතින් ඒකෙන්ද තමයි මේ කාලේ අපි පින්වන්ත කොච්චර කොහොම ජීවත් වෙලිනවා ඉවත් අපිට පිනක් තියෙන මෙන්න මේ දේවල් අපිට අහන්න හරි ලැබිච්ච එක. මේ සූත්‍ර අපේ ලොකු ස්වාමීන් වහන්සේලා, ඥානම් ස්වාමීන් වහන්සේලා, බුදුමේ පඬිත් සයඩෝ, ඒ ස්වාමීන් වහන්සේලා මේවා එළියට අරගෙන මේ විදිහට මේක අපිට තේරුම් කරලා දුන්නේ නැත්නම් මේ භාවනා ජීවිතයක් හරහා අපි කොහෙන් නවතීද කොහේ යයිද කියලා තේරෙන්නේ නැහැ. ඒකින් තමයි අපි මේ ආධුනිකෙක් වුණත් මේ දේවල් නොතේරෙනවා නම් නෙමෙයි. මේ දුකමයි මම මගේ කියාගන්න කියලා නොතේරෙනව නම් නෙමෙයි. හැබැයි ඒකෙන් මිදෙන්න අපිට කිසි මාර්ගයක් නැහැ. ඒකෙන් විවේක වෙන්න, ඒ තියෙන දුකෙන් විවේක වෙන්න කිසිම මාර්ගයක් නැහැ. ඒ අකුසල වලින් මිදෙන්න කිසිම මාර්ගයක් නැහැ. ඒක හිඳ තමයි බුදුරජාණන් වහන්සේ සදාංග සතර සතිපට්ඨානේ විතරමයි, සතිය විතරමයි මෙන්න මේ අකුසල විතර්ක වලින් මිදිලා මෙන්න මේ සම්පජඤ්ඤයක් එක්ක කටයුතු කරන්නේ. සම්පජඤ්ඤ අනික් දේවල් තියෙනවා. අකුසල විතර්ක වලින් මිදෙන්න පුළුවන් වෙන තමක් තියෙනවා. නමුත් සම්පජඤ්ඤයට ඉඩක් නැහැ සමහර තැන්වල. මේක විතරමයි සම්පජඤ්ඤයට මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකට. නැත්තම් සුඛය නෙමේ දුක තියෙන්නේ මේකේ කියන කාරණය තුළ යන්න තියෙන එක මාර්ගයනේ සතිපට්ඨානේ. ඉතින් ඒකෙහිඳ තමයි මේ විදිහට අපි එක්කහුවෙලා බණ භාවනා කරගෙන කටයුතු කරගෙන යන අතරේ මේක කොහොමද මේ ත්‍රිපිටකය තුළ භාගතුන් වහන්සේ දේශනා තුළ සැඟවිලා තියෙන්නේ නැත්තම් කාරණය මතු කරලා තියෙන්නේ කියන එක තමයි මෙන්න මේ වෙලාව අරගෙන අපි කාලය අරගෙන කතා කරන්නේ. ඉතින් ඒකින්ද මම හිතනවා යම්කිසි මොකක්ද කියන්නේ යම්කිසි කාරණාවක් තේරෙන්න ඇති මොකද්ද මේ කරන්නේ, අපි ඇයි මේවා කරන්නේ කියන එක. ඉතින් ඒක හිතේ දරාගෙන අපිට ඉදිරියට මේ දේම කරගෙන යනවා මිසක් නෙවෙයි. කිසිම දෙයක් බලාපොරොත්තු වෙන්නේ නැතුව, කිසිම මේ භාවනාවෙන් ලැබෙන දෙයක්වත් මගේ කියා ගන්න නැතුව යන්න පුළුවන් නම් හරි හොඳයි. හැබැයි ඉතින් ඒක අමාරුයි. මේ ලැබෙන දේ මගේ ඔඩොක්කේ දා ගන්නවා, මම යා ඔලු උස්සනවා, මම නම් දැන් සාමිනන්ස හරි හොඳයි, මට දැන් තරහ යන්නේ නැහැ කී කිය අර මම යාම තමයි ඔලු උස්සන. හැබැයි ඒක කියන එක වටිනවා. එතකොට තමයි මේ ගුරුරෙට හෝ තමන්ගේ යාළුවෙට බ්‍රහ්මචාරින් වහන්සේ කියන කල්යාණ මිත්‍රට මේක කියන්න කියන්න එයා ඒ පුද්ගලයන් කියත් දෙනවා උඹේ ඔය මම යා තමයි ඔලු උස්සන්නේ. නැත්තම් ඒ අහගෙන ඉන්න පුද්ගලයාටත් දෙනවා තමන්ගේ කමටහන සුද්ධ වෙනවා මාත් මෙහෙම කියනවනේ කියලා. මේක ටික ටික අර මගේ කියා ගන්න, මගේ ඔළුව උඩ දා ගන්න, මම ය ඔළුව උස්සන ගතිය ටික ටික අඩුවෙන්න මේ භාවනා කරන පිරිසක් ඇසුරු කිරීම විතරමයි ඒකට තියෙන සාකච්ඡානුගතය තමයි. ඉතින් ඒක සඳහා තමයි අපි මේ කාලය ගන්න, අපිට තියෙන අපහසුතාවයන් නැද්දී වුණත් මේ දේවල් වලට සම්බන්ධ වෙන්නේ. ඉතින් අපි මේ අපේ කමටහන් සුද්ධ වෙනවා, ඒ වගේම මේ පිරිසටත් කමටහන් සුද්ධ වීමක් සිදු වෙනවා, අපිට ඉදිරියට යනවා. ඉතින් ඒකින්ද තමයි මේ කාලය ගත්තේ. ඒකින්ද අද මේ භාග්‍යතුන් වහන්සේ සඳහන් කරපු ඒ භික්ෂුන් වහන්සේලාට, මේ නවක භික්ෂුන් වහන්සේලාට මේ මොකද්ද මේ ගමන, මොකද්ද කළ යුත්තේ කියන එක මහා ගැඹුරක් සරල විදිහට දේශනා කිරීමක්. ඉතින් ඒ සියලුම දේවල් අපි වගේ නවකයන්ට, අපේ වගේ ආදුනිකයන්ට මේ ගමන යන්න ඒ දීල මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන කෙරෙහි කලකිරිලා ඒකෙන් නිවන පැත්තටම හිත නැඹුරු වෙලා නිර්වාණය සාක්ෂාත් කරගන්න අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියලා ධර්ම දේශනාව අවසන් කරනවා. සියලුම දෙනාට තෙරුවන් සරණයි.
සාදු සාදු සාදු. බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ කියපු ධර්ම දේශනාවේ සඳහන් කළ කාරණා මං ඊරෑ තව යාළුවෙකුට කිව්ව ස්වාමීන් වහන්සේ බොහොම මේ අධික වේදනාවෙන්, ඒ කියන්නේ මේ පේන් කිලර්ස් වලින්වත් නවත්තන්න බැරි වේදනාවකින් ඉන්න කෙනෙකුට මං පොඩි මේ අත්දැකීම් ටිකක් දුන්නා ස්වාමීන් වහන්ස. කොහොම හරි කතා කරලා ඉවර වෙනකොට මම ලොකු ස්වාමීන් වහන්සේගේ ධර්ම දේශනාවකුත් අහන්න දුනෝ, උපේක්ඛා සම්බොජ්ජංගය කියන ඒ ටිකේ ওই කාරණා ටිකක් සම්බන්ධ වෙලා තිබුණා. මං හිතන්නේ පේන් කිලර්ස් නැතුව පළවෙනි පේන් කිලර්ස් අරගෙන තිබුණේ මේ කතා කරලා ඉවර වෙනකොට නිින්ද ගිහිල්ලා තිබුණා ස්වාමීන් වහන්ස. ඉතින් හරි
ඔව් අනිවාර්යෙන් මේක හරි ලස්සන අත්දැකීමක්. ඉතින් මම මේ නේවිල් පනාන්ඩෝගේ වැඩසටහනකට ගියා ලොකු සාන්නාංශෙක් බඩදරුවම් වල.
එහෙමයි සර්.
තාපොඩි අපිට ළමයි හම්බෙනවා, ඒ තරම් අමාරුයි වැඩසටහන. හරි يعني අම්මල 100ක්. ඉතින් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ලොකු සාන්සෙලයි මටත් අසනීපයි. උණ එහෙන් ඒ කකුල් වල තුවාල එහෙන්. ඉතින් මගේ කකුල හොදන්න යද්දි දැක්ක කවුද මේ එතන හිටියද ඔත්තර කෙනෙක් තුවාලයක් තියෙනවා. මම ඒක පිහින්න දුන්නේ නැති හින්දා ඊට පස්සේ දූවගෙන ගිහිල්ලා මේකට බේත් කරන්න ඕනේ කියලා මාව ICU එකට අරන් ගියා. පා කියද්දි ගෑව මොකද පීමේ. හරි කම්මන්නේ කියලා ඒක ගාලා ඉද්දි එතන හිටියා ලෙඩ ඇඳේ මහත්තේ. يعني වයසක 100 කෙනෙක්. මේ ඊට පස්සේ මම ඒක දිහා බලාගෙන දැන් එතන දොස්තරලා රණ්ඩු වෙනවා, කෑ ගහ ගන්නවා. يعني නිකන් එයාලගේ තියෙන ප්‍රශ්නය යනවා නර්ස්ලා ඉන්නවා. ඉතින් අර මිනිස්සයා කතා කරනවා මොනවද අඬ ගහනවා. ඒත් ඒ පරිසරයේ මේව වෙන්නේ නැහැ. ඊට පස්සේ මම එළියට ආවට පස්සේ මේ ප්‍රොෆෙසර් නම මතක නැහැ, ඒ ප්‍රොෆෙසර් ඇවිල්ලා කියනවා සාමිනාංශ තව පෑයයි අර මිනිස්සයාගේ තියෙන්නේ මොකුත් කරන්න බැයිද කියලා. මොකෝ දැන් මොනවා කරන්නේ නැහැ, කමන්නේ පොඩ්ඩක් ගිහින් බලන්න කිව්වා. පිරිත් දාලා තිබ්බා. මම කිව්වා පොඩ්ඩක් පිරිත් සුට්ට කර නවත්තන්න, මෙයාට මං කියන දේ ඇහෙනවද කියලා ඇහුවා. ඇහෙනවා සාමිනාංශ, තේරුම් ගන්න පුළුවන් එයාට. හැබැයි කලබලයි, පණ අදිනවා, දඟලනවා. ඉතින් මං හිමීට කනට ලං කරලා කිව්වා දැන් බය වෙලා ඉන්නේ. බය වුණත් වැඩක් නැහැනේ, බය වෙලා වැඩක් නැහැ. ඔය හුස්ම දිහා හොඳට බලන්නකො, සියලු දේ අමතක කරලා හුස්ම දිහා බලන්න. මේකම මම රිපීට් කරා සෑහෙන වෙලාවක්. ඉන්න ඉන්න අර යා දඟලන ප්‍රමාණයත් අඩු වුණා, හුස්ම ටිකක් බලෙන් ගන්න නිකන් එන්නේ අර ඒකට තියෙන දඟලන ස්වභාවය අඩු වුණා. එතකොට හෙමීට මම ડોක්ටර්ස්ලා අයින් කරා. ඉතින් අයින් කරද්දී ડોක්ටර්ලා හෙමීට ලඟ වෙලා මේ බලන් ඉන්න මොකද්ද මේ වෙන්නේ කියලා. එතකොට මට පණිවිඩයක් ආවා මේ උඩට එන්න කියලා මට කතා කරනවා කියලා. වැඩසටහන පටන් අරන්. ඊට පස්සේ මේ අර කට්ටිය එතනින් මං එළියට ගියා. මොකද්ද කරේ සාමිනා කියලා. කොහොමයි මොකුත් නෙමෙයි හුස්ම දිහා බලන්න කියන්නේ මේ වෙලාවේදී. මේ වෙලාවේ මොකුත් ඔයාලා මේ කෑ ගැහුවට, ඔයාලා දැඟලුවට ඒ හිත මේ කය පිළිබඳ වෙනම දෙයක්. හිත මේ දඟලනවා. ඊට පස්සේ අනේ උඩට ගිහලා පල්ලේ හැටිදී අර මිනිස්සු මැරිලා. කොහෙ ගියාද දන්නේ නැහැ. බාදක මගේ කරුමේ කිව්වා මාව හම්බෙච්ච එක ලොකු සද්දකින. නමුත් ඉතින් ඒ තැනකදී මම බැලුවේ කවුද අපිට කියන් දෙන්නේ මේ
එහෙම
කරපු
සරණ.
පැට්‍රිස් එක ඇරෙන්න මේ විඳපු වේදනාව කාපු තරමට තමයි එතනදී පෞරුෂත්වයක් එන්නේ මේ නැගිටින්න අතාරින්න. ඉතින් ඒකට හිතන්න පොඩි වචනයක් ඇහෙනවයි කියන එක.
එහෙම සරණ.
ඉතින් ඒ එච්චර ඉතින් අපිටත් ඔච්චරයි කාටත් ඔය ටික වෙයි නාකෙත් තරගිට තෙයි.
මං ස්වාමීන් වහන්සේ අර ඔය ස්වාමීන් වහන්සේ දේශනාවේදී සඳහන් කළ මේ වචන මට මතකෙට එන්නේ නැහැ ස්වාමීන් වහන්සේ ඔය එහෙම කියන්න.
නෑ
නමුත්
තමන්ගේ වචනෙන් කියන එක
එහෙමයි ස්වාමීන්
හරියට
වහන්සේ. ඔ මගේ අර
ඒ ඇති.
ප්‍රැක්ටිකල් එකේ මම ට්‍රයි කරේම කොහොම හරි ඔය ආනාපානයකටවත් හිත දාන්න තරම් එකදාවයක් කරගන්න බෑ. මම පස්සේ කිව්වා මම කියන විදිහට කකුල් ටෝ එකේ ඉඳලා ඔලුවට වෙනකම්ම ස්කෑන් කරගෙන යන්න මම කියන විදිහට කියලා. යනකොට යනකොට මං ඊට පස්සේ උස්ම පේනවාද කියලා අහනවා. හරි ඒකට යන්න. දැන් වේදනාව කොහෙද දැනෙන්නේ? හරි වේදනාව එන්න, වේදනාව නැති වෙන දිහා බලන්න. ඕක කිය 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 කියම හිටියා ස්වාමීන් වහන්ස. ඒකට වෛර කරන්න එපා. මට වෙන වචන එන්නේ. මං කියන්නේ ඒකට වෛර කරන්න එපා. බලන්න ඒක වෙනස් වෙන හැටි කිය කිය ඉන්නකොටම
මරනවාද?
නෑ ස්වාමීන් වහන්ස.
අයියෝ
හොඳ වෙලාවට තව ටිකක් කියන්නේ
නෑ නෑ
බලහන්න වාසනාව තියෙන ස්වාමීන් වහන්ස.
ඒක නෙමෙයි. නෑ නෑ එච්චර තමයි අපිට දෙන්න තියෙන වැඩේ තියෙන්නේ. අපිත් ඔබ හොඳ කමටහන් අපිටත් ඔය ලාදී ඕකක් කරන්න පුළුවන්ද කියන වේවැක තියෙනවා. ඒකින්ද තමයි වේදනානුපස්සනාවට මාරයත් බයයි කියන්නේ. වේදනාව දරා ගන්න පුළුවන් නම් ඕනම විදිහකට සතුටෙන් මාරයට ආ එතනින් එහාට කොක්කක් ගන්න දෙයක් නෑ කියනවනේ.
එහෙමයි. තව දෙයක්
දැන්
සවනසර සඳහන් කරේ මේ හදිස්සි කලබල වීම සහ සවනන්සේ කිව්වා අර කන්සීට් කියන්නේ අපි උද්දච්චකම ඇති වෙනවා සවනස. අන්න ඔන්න ඔය දෙක ආපු ගමන් තමයි ස්වාමීන් වහන්ස අපිට අර
ඔක්කොම
මේ පැහැදිලිවම බලන්න බෑ. ඒකට 100% සතියෙන් බලන්න බෑ ස්වාමීන් වහන්ස.
ඒක තමයි ඔය මේ සතිපාසලේ අපි SMS දැම්මේ slowly mindful silently කියලා. එතනදී slowly කියන එක නෙමෙයි හරි වචනේ. ඒ කියන්නේ මේ කියන්නේ limit කියන එක නෙමෙයි. limit කියන එකක් තියෙනවා. හැබැයි නැවතිල්ලේ කියන එක.
ඔව්.
ඒ නැවතිල්ලේ කියන්නේ කොහොම විවේකීව බොහොම කලබලයකින් තොරව වැඩක් කරනවායි කියන එක තමයි එතන හරිම නිවැරදි අර්ථකථනය. එතන එතකොට තේරෙනවා යකුණු මේ කලබලී කොච්චර අපිව හංගනවාද කියලා මේ සත්‍යය.
එහෙනම් ඔබ වහන්සේට බොහොමත්ම පිං ස්වාමීන් වහන්සේ අද දිනේ අප වෙනුවෙන් සම්බන්ධ වුණාට වහන්සේ මේ පිං අනුමෝදන් වෙත්තා ස්වාමීන් වහන්සේ. නිදුක් නිරෝගී සුවපත් භාවයට පත් වෙත්තා. සාදු සාදු සාදු. දැන් මම හිතන්නේ අපි පොඩි සාරාංශගත කිරීමක් කරනවා. මම ඒකට කාලය ගත කරන්නේ නැහැ. ධර්ම දේශනාව නැවතත් නිස්සරණ වනේ වෙබ්සයිට් එකෙන් එහෙම නැත්නම් මික්සෙල්ආර් සහ අපේ YouTube channel එක තියෙනවා. channel එකට ගිහිල්ලා නැවත සවන් දෙන්න පුළුවන්. සියලු දෙනාගේ මිල්ලා සිටින්නේ මොකද ඉතා වටිනා ධර්මකාරණා ස්වාමීන් වහන්සේ මතු කරලා පෙන්නවා ආධුනික වශයෙන් සහ ටික කාලයක් භාවනා කරගෙන යනකොට අපට මතුවෙන ගැටලු ඉතා මනවින් ස්වාමීන් වහන්සේ ධර්ම දේශනාව ඇසුරෙන් සඳහන් කරා පැහැදිලි කළ දුන්නා. ඉතින් නැවත නැවතත් මෙම ධර්ම දේශනාවට සවන් දෙන්න කියලා සියලු දෙනාගේම ඉල්ලා සිටිනවා. ඊළඟට මම අපිට ආධුනිකෙක් වශයෙන් සතිමත් බව පුහුණු කරන්න පටන් ගන්න කෙනෙකුට ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගේ උපදේශ පරිදි අත්පත්‍රිකාවක් සදහන් කරලා නිර්මාණ කළා තිබෙනවා. මේ අත්පත්‍රිකාවම සියලු දෙනා එක්ක ෂෙයා කරගන්නම්. මේ ආධුනික පුහුණුව පටන් ගන්න කෙනෙකුට මූලික වශයෙන්ම සතිමත් ඇවිදීම සහ සතිමත් හිඳ ගැනීම සම්බන්ධව වීඩියෝපටි දෙකක් නිර්මාණ කරලා තිබෙනවා. කොහොමද මේක පටන් ගන්නේ කියලා වීඩියෝපටි දෙක නරඹලා පැහැදිලි අදහසක් ඇති කරගන්න. කොහොමද සතිමත් ඇවිදීමකදී සතිමත් හිඳ ගැනීමකදී මේ මූලික අරමුණ කියන්නේ මොකද්ද? මූලික අරමුණේ සතිය පවත්වන්නේ කොහොමද? මේක ඉතා වැදගත් වෙනවා තමන්ගේ සතිය පුහුණුව ආරම්භයේදී. වීඩියෝපටි දෙක නරඹලා විතරක් වැඩක් නැහැ. ප්‍රායෝගික පුහුණුව තමයි ඉතාම වැදගත් වෙන්නේ. ඊළඟට දිනේ වෙන් කරගත්තු කාලයක් මේ සඳහා යොදාගෙන ආරම්භයේදී උදෑසන අවදි වීමෙන් පසු හෝ රාත්‍රී නිින්දට යෑමට ප්‍රථම මේක පටන් ගන්නවා නම් හොඳයි. වෙන් කරගත්තු කාලයක් නොකඩවා මේක කරන්න විනාඩි 5ක් පමණ සතියක පමණ කාලයක් කරලා තමන්ගේ පුහුණුව සති දෙකක් පමණ සම්පූර්ණ වීමෙන් පසු එම අත්දැකීම් අපට ලියා එවන්න පුළුවන්. කොහොමද තමන්ගේ සතිමත් ඇවිදීම සිද්ධ කරේ? සතිමත් හිඳ ගැනීම සිදු කරේ කොහොමද? මෙම කාරණා ඇතුළත් කරලා වார்த்தාවක් ලෙස අප වෙත ඉවන්න පුළුවන්. මෙම වார்த்தාව ලිවීමේදී සතිමත් හිඳ ගැනීමේදී අත්දැකීම, සතිමත් ඇවිදීමේදී අත්දැකීම, මූලික අරමුණ මොකද්ද? සතිමත් හිඳ ගැනීමේදී නම් ආනාපාන සතියද, උදරේ පිම්බීම හැකිලීමද, එම නැත්නම් සතිමත් ඇවිදීමේදී පාදයට ස්පර්ශය දැනෙනු ආකාරය, කොහෙටද පාදයේ ස්පර්ශය දැනුනේ? ඊළඟට මේ මූලික අරමුණෙන් සිත පිට ගියාද? ඒක දැනගත්තේ කොහොමද? නැවත මූලික අරමුණට ආවේ කොහොමද? සතිමත් පියවර කීපයක් තබන්න පුළුවන් වුණාද? මේක හරියටම කියන්න ඕනේ නැහැ. තමන්ට දැනෙන පරිදි හුස්ම රැලි කීපයක්, පිම්බීම් හැකිලීම් කීපයක් සතිමත්ව ඉන්න පුළුවන් වුණාද? මේ කාරණාව සරල වශයෙන් සඳහන් කරලා, තමන්ට දැනෙන පරිදි සඳහන් කරලා වார்த்தාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඊළඟට එදිනෙදා ජීවිතයේදී කොහොමද සතිය තමන්ට ප්‍රයෝජනවත් උනේ? සතිය පුහුණු කරේ නිදා ගැනීමේදී, ඉහුම් පිහුම් කටයුතු වල, රැකියාවේදී, කැසිකිලි කටයුතු කරනකොට, ආහාර ගැනීමේදී කොහොමද සතිය ප්‍රයෝජනවත් උනේ? සතිය ප්‍රායෝගිකව අත්දැක්කද, පුහුණු කරාද කියන කාරණා අතුලත් කරලා වார்த்தාව අපට එවන්න පුළුවන්. මම වார்த்தාව එවන්න Google Form එක සහ email address එක මෙහි සඳහන් කරලා තිබෙනවා. ඉතාම වැදගත් තමුන්ගේ පුහුණුව නොකඩවා වීරයෙන් යුතුව කරගෙන යෑමට, ඒ සඳහා වීරය යොදන්න, නවක පිරිස් භවනාවට යොමු කරවන්න, සතියට පුරුදු කරවන්න, කරගන්න, මෙම වචනය සියලු දෙනා සමග බෙදා හදා ගන්න, මෙම සම ඉරිදාවකම අපි මේ වැඩසටහන පවත්වනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේලා සම්බන්ධ වෙන්නේ ඉතාමත් අපහසුවෙන්. ස්වාමීන් වහන්සේලාගේ පුහුණුව කරගෙන යන ගමන්, තවත් වැඩසටහන් වලට සහභාගී වෙන ගමන් අප වෙනුවෙනුත් සුළු කාලයක් වෙන් කරලා තිබෙනවා. ඉතින් මේක සියලු දෙනා සමග බෙදා හදා ගන්න, ඒ තමන්ගේ සතිය දියුණුවටත් මහත්සේ උපකාර වෙන බව තමයි අපේ අත්දැකීමෙන් තේරෙන්නේ. වැඩසටහන ශ්‍රී ලංකා වේලාවෙන් උදේ 7 සිට 8:30 දක්වාත්, මෙල්බන් වේලාවෙන් 11:30 සිට 1 දක්වාත්, නිව්සීලන්ත වේලාවෙන් 1:30 සිට 3 දක්වාත් පැවැත්වෙනවා. වැඩසටහනේ Zoom link එක රැස්වීම අංකය සහ මුරපදයක් මේ සඳහන් කරලා තිබෙනවා. වැඩසටහන අතරතුර මම දත්ත සියලු දෙනා සමග බෙදා හදා ගන්නම්. මීළඟට තිබෙන්නේ අප වෙත ලැබී ඇති සතිමත් වාර්තා ඉදිරිපත් කිරීමටයි. අද අප වෙනුවෙන් ඒ සඳහා සම්බන්ධ වෙනවා නිසරණමණේන් නම කියන අවසරයි පූජනීය අක්මීමන ධම්මගුත්ත ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ පාද නමස්කාර කොට වැඩසටහන පිළිගන්නවා. අවසරයි ස්වාමීන් වහන්සේ, තිරුවන් සරණයි. අද අල්පේ වැඩසටහනේ
තිරුවන් සරණයි.
එම ස්වාමීන් වහන්සේ වාර්තා ඉදිරිපත් කරන්න ලිලංගක්ක තමයි අද
නදීපා මට වාර්තා ඉදිරිපත් කරන්න කියලා කිව්වා.
එහෙමද? හරි 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 බන්දුළු මාමා.
එහෙනම් හරි, එහෙනම් මේ ධම්මගුත්ත
ඔසයන්හන්ස
අපි වඩිනවා ඈ.
හොඳයි හොඳයි, තෙරුවන් සරණයි.
හරි, තෙරුවන් සරණයි කරගෙන යන්න. හරි නදීප, එහෙනම් සියලු දෙනාට තෙරුවන් සරණයි.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
අවසරයි ස්වාමීන් වහන්ස, ඔබවහන්සේගෙන් අවසරයි. අත දින සාකච්ඡා වාරයට වංශිතාම ගෞරවයෙන් අපි පිළිගන්නවා. අත දින ස්වාමීන් වහන්සේ එක වார்த்தාවක් ලැබී දිනවා ඉදිරිපත් කිරීමට අවසර. සක්මන විනාඩි 30යි. කුෂන් ඇතුළු පොළව මත ඉදිරියට සහ පිටිපසට සක්මන් කළෙමි. යටිපතුලේ විලුඹෙන් පටන්ගත් දැනීම ඇඟිලි බිත්තර දක්වාම වැටහුණි. විටින් විට සිතුවිලි රිංගා ආවත් ඒ බව දැනගැත්තෙමි. යටිවතුලේ ස්පර්ශයේ වෙනුවට විලුඹේ සුමට බව ප්‍රකට වූ අතර ඇඟිලි බිත්තර පෙදෙස ඊට වඩා සුමට බව අත්දැක්කෙමි. එයත් ක්‍රමයෙන් ගෙවී ගොස් පයෙහි ස්පර්ශයේ හුදු දැනීමක් බවට පත්තුනි. වරින් වර පාද අතර ඇති හිඩසට සහ පය එසවීමේදී ඇති අවකාශයට හිත යොමු වුණි. පර්යන්කය කාලය පැයක සංසුන් වාඩි වී ඒ මොහොතේ සිදුවන දෙයට හිත යොමු කළෙමි. සිතුලි අතරින් ගොරෝසු හුස්මක් නාසයේ පුරවාගෙන ඇතුල් වී ඉක්මනින් පිටි වී ගියේය. ඇතුළෙන හුස්ම නාසාග්‍රයේ තදට පිළිමදින බවක්ද, පිටවන හුස්ම ලිහිල්ව සිදුවන බවක්ද අත්දැක්කෙමි. එකවරම සිත ලූටා ගොස් නොදන්නා බවකට යොමු වුණි. එහි යම් කාන්තිමත් ස්වභාවයක් ඇති බව දුටු වෙමි. විටින් මෙම නොදන්නා තත්ත්වය වෙනස් වී හුස්ම රැල්ලට හිත ගියේය. නැවතත් නොදන්නා අවකාශයට හිත යොමු වුණි. නොදන්නා ක්ෂේත්‍රයේ සීමාවන් බැලීමට උත්සාහ කළ බවක් අද්දුටිමි. නොදන්නා ක්ෂේත්‍රයට යන විටද කායම් රටාවකට සියුම් චලනයක පවතින බවත්, එම සියුම් චලනය හරහා සමහර විට නොදන්නා බවට යොමු වන බවත් අත්දැකිමි. වාර්තාවේ අවසන් ස්වාමීන් වහන්සේ.
දැන් මේකේ ගොඩක් විස්තර තියෙනවා නොදන්නා ශේෂ්ත්‍රයට යන එක ගැන. අපි ඉස්සෙල්ලා මේ සක්මනට ගිහිල්ලා බැලුවොත් සක්මනේදී අර කාපට් අතුරපු සිනිඳු පොළවක ඇවිද්ද කතාවක් කියනවා. එතකොට බලන්න අර දැන් විලම්භයේ සිනිඳු බව දැනෙනවා. ඒ වගේම ඊට වඩා ඊට සාපේක්ෂව ඇඟිලි බිත්තර සිනිඳු බව ඊට අඩුවෙන් ඊට වඩා සිනිඳුවට දැනෙනවා කියලා කියනවනේ. දැන් ඕකෙදී ওই සිනිඳු බව කියන එකයි ඒ දැනෙන්නේ කොහමද? අපේ කකුල දැන් එකම කාපට් එකේ නෙමෙයි ඇවිදින්නේ නේද? එතකොට විලම්භට සිනිඳු බව දැනෙනවට වඩා වෙනස් විදියකට තමයි ඇඟිලි සුදු හරියට සිනිඳු බව දැනිලා තියෙන්නේ. එතකොට එකම කාපට් එකේ ඇවිදිනවා නම් අපිට වෙන්න එපා එකම විදියට එපා සිනිඳු බව දැනෙන්නේ හැමතැනම නේද? එතකොට බලන්න අන්න ඒකෙන් අපිට තේරුම් ගන්න පුළුවන් මෙන්න මේකේ අපිට දැනෙන්නේ සිනිඳු බව හරි රළු බව හරි ඊට අමතර රසන සීතල බව ගොරෝසු බවක් දැනෙනවා නම් එහෙම මොකක් හරි වෙන එක එකක් දැනෙනව නම් ඒ දැනෙන්නේ අපි දැනෙන තැනට සාපේක්ෂව කියන එක මේකෙන් කියවිලා තියෙනවනේ වෙන පැත්තකින් නේද? එතකොට විලුඹ හරියේදී අපිට සිනිඳුවට දැනෙනවට වඩා වෙනස් දැනීමක් තමයි එකම දෙයල්වම ඇඟිලි තුඩු හරියට දැනෙන්නේ. එතකොට ඒ එහෙම දැනෙනවා කියලා කියන්නේ මේ විලුඹේ තියෙන රළු ගතියට සාපේක්ෂව තමයි අර කාපට් එකේ රළු ගතිය අපිට දැනෙන්නේ. ඇඟිලි තුඩු වල තියෙන රළු ගතියට සාපේක්ෂව තමයි කාපට් එකේ රළු ගතිය අපිට දැනෙන්නේ. එතකොට මේ බලන එක අපිට මට සාපේක්ෂව තමයි මේ අනිත් පැත්ත පේන්නේ කියන එක ඔකෙන් වෙන විදිහකින් කියවෙනෝනේ. දැන් මේවා මඤ්ඤණා කර කර සක්මන් කරන්න නෙවෙයි අපිට මෙන්න මේ මගේ ළඟට ඇවිල්ලා මේ මොහොතට ඇවිල්ලා මේ ඉන්නකොට පේන දේවල් බැලුවහම මේ පේන දේවල් ඔක්කොම අපිට මේ සබාධාම්පික කියලා දෙන තව වෙනස් කතාවක්. අන්නේ කතාව අපි තේරුම් ගන්න උත්සාහ කරනවා මේ හරහා මේ ලෝකෙට තියෙන කැමැත්ත කැමැත්ත මම පවත්වාගෙන යන්න තියෙන එක වෙනස් වෙන්න පුළුවන්. ඒ කියන්නේ එතකොට මෙන්න මේ අපි මේ මොහොතට ඇවිල්ලා මේ වෙලාවේ මම ළඟ වෙන්නේ මොකක්ද කියලා බලන්නේ මේකේ යථා ස්වභාවය තේරුම් ගන්නනේ. අන්නේ තේරුම් ගන්න නම් මෙන්න මේ වගේ දේවල් කියනකොට ඒක අපි මේ විදිහට තේරුම් ගන්න උත්සාහ කරා නම් හරි. ඉතින් අපි මේ සතිමත් දව පුරුදු කරන්නේ මේ මොහොතට එන්නේ නිකම්ම සතිමත් වෙලා සතියෙන් සත්තු මරන්න හරි සතියෙන් හොරකම් කරන්න හරි සතියෙන් නරක වැඩක් කරන්න නෙවෙයිනේ සතියෙන් සිල් කඩන්න නෙවෙයිනේ. එතකොට අන්නේ මේ සතිමත් බව දැන් හොඳට ස්ටේබල් වෙලා තියෙනවා. තමන් එක්ක මේ මොහොතේ ඉන්න පුළුවන්කම ලැබිලා තියෙන මේ රිපෝට් එක ලියපු කෙනාට. එතකොට අන්නේ මේ අවස්ථාව ලැබුණට පස්සේ එතනින් තව අඩියක් ඉස්සරහට තියන්න පුළුවන් නම් මේ මොහොතේ ඉන්න හැකියාව ලැබුණාට පස්සේ මෙන්න මේ මොහොතේ යථා ස්වභාවය තමන්ම තේරුම් ගන්නවා. එතකොට වෙන තැන්වලින් බණ අහන්න ඕමනාවක් නැහැ. වෙන පොත් කියවන්න ඕමනාවක් වෙන්නේ නැහැ. ඒ වෙනුවට තමන්ටම මෙන්න මේකේ මොකද්ද මේ වෙන්නේ කියලා තමන්ටම තේරෙනවා. ඒතර බලන්න මෙන්න මේ මගේ මේ විලුඹ දැනෙන එකයි ඇඟිලි තුඩු හරිය දැනෙන එකේ වෙනස අනු අපිට තේරුම් ගන්න පුළුවන්. මේ මගේ මේ ආයතන හැටියට එහෙම නැත්නම් මේ දැනෙන තැන හැටියට තමයි මේ ලෝකේ අනිත් පැත්තේ මවාගන්නේ කියන එක වෙන පැත්තකින් කියවෙනවා. ඒකම තමයි අපිට ඇහැට රූපයක් පේනකොටත් බලන්නේ. ඇහැට රූපයක් පේනකොට මේ පිටින් එන වර්ණ රටාවක් නේ ඇහැට වැටෙන්නේ. දැන් මේ ඇහැේ තියෙන උත්තල කාචය. උත්තල කාචයක් හරහා ආලෝකය අනිත් පැත්තට යනකොට මේකේ උඩ යට මාරු වෙලා යන්නේ. බම දකුණ මාරු වෙලා යන්නේ. ඒතකොට අපිට මේ මගේ ඉස්සරහ තියෙන දේවල් උඩ යට මාරු වෙලා වම් දකුණ මාරු වෙලාද මට පේන්නේ. එහෙම නැහනේ. අපි ඒ වුණාට ඒක අනිත් පැත්ත හරවපේක ආයෙත් කෙලින් පැත්ත හරවල තමයි අපි තේරුම් ගන්නෙ. ඒතර මේ ලෝකය මවාගෙන ඉන්න හැටිය. මේ ඇහෙන් ඇහැට තියෙන පේන දේවල් වුණාට මේක ඇත්තටම ඇහැට සාපේක්ෂවද මේ ලෝකේ තියෙන්නේ. දැන් මගේ ඇහැ මොකක් හරි කුණක් වැටිලා මොන හරි ඇහැ මොකක් හරි තුවාලයක් වෙලා තියෙන වෙලාවේදී ඒ මගේ ඇහැට සාපේක්ෂව තමයි මට පේන්නේ. දැන් වර්ණ රටාව අඳුරගන්නේ මට ඕන හැටියට. දැන් අවුරුද්දකට විතර කලින් අපි මේ දාන්ශාලාවේ වැඩ කරන මහත්තයා මේ ඇහැ ඔපරේෂන් එකක් කරා. ඒ මනස ඔපරේෂන් එක කරාට පස්සේ කිව්වේ මේ නිල් පාටයි කොළ පාටයි දෙක මාරු වෙලා කියලා. ඉතින් අපි ඇත්තටම කිව්වේ ඒ දවස්වල ඇත්තටම මේ දේශපාලුවත් මේ නිල් පාට කොළ පාට මාරු කරනවා නිතරම. දැන් මහත්තයාටත් ඕක තමයි වෙලා ඇත්තේ කියලා. ඒ මාරු වෙලා තියෙන්නේ මොකද මේ අර මේ තමන්ගේ ඇහැ ඔපරේෂන් එකක් කරාට පස්සේ අර පේන විදිය වෙනස් වෙලා. එතකොට ඊයේ නිල් පාටට දැකපු බේසම ඔපරේෂන් එක කරාට පස්සේ පේන්නේ කොළ පාට වෙලා. ඒ පේන්නේ අපි මේ ඇහැ තමන්ගේ මේ ආයතනවල තියෙන වෙනස්කමත් එක්ක අපි ලෝකයේ එළියෙන් මවාගත්තු ලෝකය වෙනස් වෙලා. ඉතින් මෙහෙම බැලුවාම අපි එක එක්කෙනා වෙන වෙන තනි තනි ලෝක මවාගෙන තමයි ජීවත් වෙන්නේ. ඉතින් මෙච්චර දුරට කල්පනා කරලා මඤ්ඤණා කරන්න කියනව නෙවෙයි. මෙන්න මේ වගේ බැලුවාම මේ ලෝකෙට තියෙන ආසාව. මම මේ මවාගත්තු ලෝකයක මම රජ වෙලා අනිත්‍යත් මේම එක එක්කෙනාට එක එක වටිනාකම් දීලා එක එක දේවල්ට හොඳයි කියලා එක් සමහර ඒවා මාක් කරගන්නවා සමහර ඒවා නරකයි කියලා මාක් කරගන්නවා. මේ හැම දෙයක්ම මේ හතින් හදාගත්තු දේවල්නේ. ඉතින් අදාගත් සමහර ඒවාට හොඳයි කියන. සමහර දේවල් නරකයි කියන. ඒ ඔය විදිය තමයි මේ මුළු ලෝකෙම හැටි කියලා. අන්න ඔය තේරුම් ගන්න තව එක අවස්ථාවක් මේක. දැන් මේ විදියට මේ හරහා පෙන්නන දේවල් හරහා මේ දේවල්ටත් හිත යොමු කරන්න පුළුවන් නම් මේ කරන එකෙන් අපිට තව මේ මට තියෙන වටිනාකමට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න පුළුවන්. ඊළාට පරයන්කේ විස්තර බැලුවහම පරයන්කේ අර නොදැනෙන තැනට එනකන් ඇවිල්ලා තිනු ඊට ඉස්සෙල්ලා විස්තර අපි සාමාන්‍ය දේවල්නේ වම් පැත්තයි දකුණයි අතර වෙනස්කම් මඳුරගෙන තිනු ඊට පස්සේ ටික වෙලාවක් යනකොට මේක දැනෙන විදිය වෙනස්කම් මඳුරගෙන තිනු ඊට පස්සේ මෙන් මේ නොදැනෙන තැනට ගියාටත් පස්සේ එක අවස්ථාවක් කියවන මේකේ දිග බලල මේකේ විස්තර හොයන්න උත්සාහ කරා කියලා. අන්න එතකොට මේ නොදැනෙන තැන ඒ වගේම තව කියවන නොදැනෙන තැන ශාන්තියක්ද දැනුණා කියලා. ඒ කියන්නේ මේ කෙනාගේ පොඩි මේ එකක් තියෙනවා නොදැනෙන තැනට චූටි ආසාවක් තියෙන ගතියකුත් තියෙනවා. ඒකත් හිතලා බලන්න. ඒ ආසාව නොදැනෙන තැනටද වැඩියෙන් කැමති? දැනෙන තැනටද වැඩියෙන් කැමති කියන එක ගැන තමන්ම හිතලා බලන්න. එතකොට මෙහෙම නොදැනෙන තැනට ගියාට පස්සේ ඒකේ දිගක් පළලක් කොච්චර වෙලා ඉන්නවද ඒ විස්තර හොයන්න පුළුවන්ද කියලා හිතනක හරහා නොදැනෙන තැනේ ස්වභාවයන් තව වැඩි විස්තර හොයාගන්නත් පුළුවන්. තර් බලන්න මේකෙත් අර කලින් කිව්වා වගේ නොදැනෙන තැනේ දිග පළලයි විස්තර දැනෙන්නේ දැනෙන තැනට සාපේක්ෂවද නැත්නම් මේ නොදැනෙන තැනේ එහෙම බලාගන්න දේවල් විස්තර තියෙනවාද කියලා ඒක ගැන තව ටිකක් විස්තර බලන්න. ඒතර මේක විස්තර බලන්න බලන්න මේ නොදැනෙන තැනේ තවත් ඊටත් එහා ඩීප් තැනකට යන්න පුළුවන්. ඒක නිසා මේකේ තව විස්තර බලන එක හොඳයි. හැබැයි මේක බැලීම බලන්නෙත් මේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා මිසක්ක මේ නොදැනෙන තැන ස්පෙෂලයිස් කළා මේක හරහා මට පුළුවන් කියලා මම එක් හදාගන්න නෙවෙයි. මේ හැම දෙයක්ම කරන්නේ මේ ලෝකයේ යථා ස්වභාවය තේරුම් ගැනීමට. ඒක නිසා මේක මේ දැන් මේ හොඳ තත්ත්වයකට ඇවිල්ලා තියෙනවා මමත් එක්ක මේ මොහොතේ ඉන්න පුළුවන් හැකියාව තියෙනෝනේ. මේ නොදැනෙන තත්ත්වයට එනවා යනවා ඒ වගේම මේකේ තව එකක් අඳුරගෙන තියෙනවා. නොදැනෙන තත්ත්වයට එන්නේ ඉස්සෙල්ලා මෙහෙම සium දැනීම් ඇති වෙලා ඊට පස්සේ තමයි එන්නේ කියලා. ඒ වගේම ඒක ඉඳලා අනිත් පැත්තට එන වෙලාවත් හොයලා බලන්න. දැන් හුස්ම දැනි දැනි ඉඳලා ටික ටික සියුම් වෙලා ගිහිල්ලා නොදැනෙන තත්ත්වයට එනවා කියලා තේරුම් ගන්න තියෙනවා. ඊළඟට නොදැනෙන තත්ත්වයේ ඉඳලා නැවත හොඳට දැනෙන තත්ත්වයට එන අතරෙදි මේ යන පාර අඳුරගත්තා වගේම එන පාරත් අඳුරගන්න උත්සාහ කරන්න. ඒතර මේ ගැන තව තව විස්තර මෙයා ඉදිරිපත් කරන්න පුළුවන්. ඉතින් මේ යන විදිය හොඳයි. දැන් මේකම කරගෙන යන්න කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. හොඳ වෙන ප්‍රශ්න නැත්තම් ඉතින්
එහෙම ස්වාමීන් වහන්සේ සමාවන්න. තව වර්තාවක් ලැබී තිබෙනවා වහන්සේ ඉදිරිපත් කිරීමට අවසර. සක්මන් භාවනාව. පූර්ව කෘත්‍ය අවසානයේ සක්මන් භාවනාව ආරම්භ කළා. විනාඩි කීපයක් ශරීරයේ සැහැල්ලුවෙන් ඇවිද ගියා. සිත පාද වෙත යොමු වුණා. වම දකුණ ලෙසත් පාද වදින තැන විරුම ලෙසත් බර ඉදිරියට හුමාරු වන ආකාරයත් වැටහුණා. පියවර පහක් හයක් ඉදිරියට යන විට පාද එසවෙනවා යවනවා තබනවා ලෙස වැටහුණා. පියවර 40ක් පමණ එක දිගට සිත පාදවල තබාගත හැකි බව දැනුණා. විනාඩි 15ක් පමණ සක්මන් කරපසු ලොකු ස්වාමීන් වහන්සේ වරක් දේශනා කළ සිතවිලි පාවඩයක් උඩ ඇවිද යන ලෙසත් වැටහුණා. ඉන්පසු සැහැල්ලු අවකාශයේ ගුරුත්වයෙන් තොරව ඇවිද යන බවක් වැටහුණා. ඇවිද යන බිම සමමිතික වුවත් එය තිරස් within bracket horizontal බිමක් නොවන බවත් යම් ආනතියක් ඇති බවත් වැටහුණා. එක් අවස්ථාවක ශරීරයෙන් ඉවත සිට පාද දෙස බලා ඉන්නා ඉන්නාක් මෙන් වැටහුණා. හයිපිච් පාදයක් නාදයක් කනින් ඇසුණා. බාහිර ශබ්ද ඇසුණා. පාදවල අස්තිවල තදගතිය, මාංශ පිඩුවල ඇති දියර සහ තදගතිය මිශ්‍ර වූ ස්වභාවය පාදවලට දැනෙන සීතල අත්විඳා. දන හිස සහ පාදවල වේදනාව, අස්ති එකිනෙකට වදිනට එන ශබ්ද ඇසුණා. හිත වරින් වර පිට ගියා. නැවතත් වම් පාදයෙන් ශරීරයේ එන බවක් වැටහුණා. මේක එච්චරයි ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කළ තියෙන සක්මන විතරයි.
හොඳයි. දැන් මේකෙදී විස්තර බැලුවහම අර මුලින් ආරම්භ කළා තියෙනවනේ චතුරාර්යක භාවනාව සිද්ධ කරලා, ඊට පස්සේ වම දකුණ කියලා, ඊට පස්සේ ඔසනවා ගෙනියනවා තබනවා කියලා මුල ආව පිළිවෙලක් තියෙනවනේ. ওই පිළිවෙලම අවශ්‍ය නැහැ කියලා අපිට යෝජනා කරන්න පුළුවන්. ඒ කියන්නේ මේවා කරනවා කියන්නේ මහා අපරාධයක් වැරද්දක් කියලා නෙවෙයි. මේක නැතුව වුණත් යන්න පුළුවන්. දැන් මේ විදිහට මෙච්චර report එකක් ලියන්න පුළුවන් තරමට ඇවිල්ලා තියෙන්නේ. මේවා නැතුවත් ගිහිල්ලා බලන්න. ඒකට ඒකත් තව නිකන් වෙනම පරිේශනයක් වගේ වෙනවා. දැන් මේ පිළිවෙලට මෑන විදිහක් නෙමෙයි තියෙන්නේ. හැමදාම මේ විදිහට චතුරාර්යයක් භාවනා කරලා ඊට පස්සේ වම දකුණෙන් පටන්ගෙන ඔසවනවා ගෙනියනවා තබනවා කියලා ඒ ස්ටෙප් එකට ඇවිල්ලා හරියට එක විදිහට අර ලීනියර් ක්‍රමයට යන එකක් තමයි මේ තියෙන්නේ. පොඩ්ඩක් ඒකත් වෙනස් කරලා බලන්න. ඊට වඩා අපි කිම චතුරාර්යයක් භාවනා සිද්ධ කරන්නෙම නැතු වෙනවා. වම දකුණ කියන්නෙම නැතු වෙනවා. නිකම්ම ඔසවනවා ගෙනියනවා තබනවා කියලා කියන්නෙම නැතුව නිකම්ම යටිපතුලට හිත යොමු කළා. දැනෙන දෙයට විතරක් හිත යොමු කළා ගිහිල්ලා බලන්න. තුරාන්න එතකොටත් වැඩේ කරන්න පුළුවන් නම් අරවයි අත්‍යර අවශ්‍යතාවයක් නැහැ. ඒවා කරන එක හොඳයි. හැබැයි මීට වඩා වඩා හොඳ එකක් තියෙනවා. අපිට මෙන්න මේ අවස්ථාවට කෙලින්ම පණින්න පුළුවන්. ඒතර මේක කරගෙන යන අතරේදී අර එක අවස්ථාවක් කියනගන්නේ සිතුවිලි පාවඩයක් උදේ එවිදිනවා කියලා. අන්න එහෙම සිතුවිලි ඇවිල්ලා මේක මේ මොහොත බලන්න බැරිම නම් ඔන්න වම් දකුණ වගේ දෙයක් කිව්වට කමන්නේ නැහැ. එහෙමත් නැත්නම් ඔසවනවා ගෙනියනවා තබනවා කියලා කිව්වට කමක් නැහැ. එහෙමත් නැත්නම් මේ සිතුවිලි පාවඩේ මොන වගේද කියලා තේරුම් අරගෙන ගොඩාක් රාගයට බර සිතුවිලි නම් දිගටම එන්නේ මේ මොහොත බලන්න බැරි තරමට. අන්න ඒ වෙලාවේදී අසුබයක් නිකම් මෙනෙහි කරාට කමක් නැහැ. එහෙමත් නැත්නම් හොඳටම ද්වේෂයට බර කවුරු හරි කෙනෙක් එක ගහගන්න මරාගන්න තරමට දේවල් සිතුවිලි එනවනම් ඒ වෙලාවේ මෛත්‍රියක් කරාට කමක් නැහැ. මේ වගේ අවශ්‍යතාවය හැටියට මේ දේ කරනවා නම් එතකොට ඒකත් තේරෙන මේ චතුරාර්යයක් භාවනා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාරලා තියෙන්නේ මෙන්න මේකටයි කියලා. ප්‍රයෝජනය සැලකලා තමයි මේ දේ කරන්නේ. එතකොට මේ දේ කරායි කියන එක කිසිම ප්‍රශ්නයක් නැහැ. අපිට මේ බුද්ධෝත්පාද කාලයක් ලැබිච්ච වෙලාවේදී අර ඊට වඩා වටිනා දෙයක් තියෙන කරගන්න පුළුවන්. ඒක නිසා ඒවා නොකර ගිහිල්ලත් බලන්න. මේවා කරයි කියලා ලොකු වරදක් කියනවා, ඒක නරක වැඩක් කියනෝ නෙවෙයි. ඊට වඩා පොඩ්ඩක් අඩියක් ස්ටෙප් එකක් ඉස්සරහින් තියලා එතනින් බලන්න එතනිනුත් පටන් ගන්න පුළුවන්ද කියලා. බැරි නම් ආයෙසරයක් අඩියක් පස්සට තියලා අර වගේ දේවල් කරලා ආයෙසරයක් හිත මෙල්ල කරගත්තට පස්සේ ඒව අර නිකම් බලන එක පුළුවන්. තියන්න එක මුලින් ආරම්භ කරනකොට ඒක තියෙන්නේ. ඊට පස්සේ මෙහෙම දැනෙන විදිය විස්තර වෙලා තියෙනෝනේ. මේ දැනෙන විදිය අඳුරගත්ත එක ගොඩක් හොඳයි. ඒක එක විදියට වෙනස්කම් අඳුරගෙන තියෙනවා. ඒවත් එක්ක යන හැටි, ඊළාට අර හයි පිච් එකේ සද්ද ඇහෙන හැටි, ඒ සද්ද ආවත් ඒවත් එක්ක සද්ද තියෙද්දිත් මේ දැනෙන දැනීමත් එක්ක ඉන්න පුළුවන්කම අන්නේ විස්තර ලියවිලා තියෙනවා. ඒතර මෙන්න මේ දේවල් තව ටිකක් හොඳට අර වැඩි වෙලාවක් මේ දැනෙන දැනීමට විතරක් හිත යොමු කරගෙන මේකත් එක්ක වැඩි වෙලාවක් ඉන්න උත්සාහ කරන්න. ඒතර මේ වගේම දැන් හිත පිට යනවා නම් හිත පිට යන්න ඉස්සෙල්ලා කොච්චර පියවර ගානක් ගිහිල්ලාද හිත පිට යන්නේ? ඒ වගේම හිත පිට යන්නේ ඉස්සෙල්ලා මොන වගේ දෙකපාරටම හිත පිට යනවාද? හිත පිට යන්නේ ඉස්සෙල්ලා ඒකට දැනෙන දෙයට දැනෙන දැනීමේ වෙනසක් තිද්ද වෙනවාද කියලා අන්නේ විස්තරත් බලන්න. ඒ දේවල් ටික කරගෙන යනකොට මේක මීට වඩා හොඳට කරගෙන යන්න පුළුවන්. දැන් කරන එකේ වරදක් කියනෝ නෙවෙයි, මීට වඩා මේ අර පොඩ්ඩක් වෙනස් කරලත් බලන්න. ඉතින් වෙනස් කරා කියලා මේ තල්ල කැඩෙන්නේ නැහැ නේ, මැරෙන්නේ නැහැ නේ. ඉතින් අර පොඩි පොඩි දේවල් ටික වෙනස් කරලා ඒකත් එක්කත් යන්න පුළුවන්ද කියලා නිකන් උත්සාහ කරලා බලන්න. හොඳයි.
එහෙමයි ස්වාමීන් වහන්සේ. දැන් ස්වාමීන් වහන්සේ ත්‍රය ලැබිලා තියෙන ලිඛිත වාර්තා අපි සභාවට ප්‍රශ්නයක් ඉදිරිපත් කරන්න අවස්ථාවක් ලබා දෙනවා වංශයේ අවසර පරිදි. අජිත් මහත්මයා ඔබට පුළුවන් දැන් මේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
හාමුදුරනේ ඔබ ඇහෙනවද දැන්?
ඇහෙනවා තිරසන්නයි.
තිරසන්නයි හාමුදුරනේ. ඔබ වහන්සේට ගොඩක් පින් කමඨං වාර්තාව උපදෙස් දුන්නට පිළිසඳු කරලා දුන්නට. මට තියෙන ප්‍රශ්නේ හැමදෙන්නේ අපේ ලොකු ස්වාමීන් වහන්සේ කියනවා ඇහිලා තියෙනවා භාවන ධර්මදේශනාවලදී sound of silence කියලා. හැමදෙන්නේ ඒ අර මේ කණෙන් ඇහෙන high pitch ශබ්දයද?
sound of silence කියන්නේ welling pitting ශබ්ද නැතුනහම ඇතුළෙත් මේ ඇතුළේ මේ ලොකු මේ කර්මාන්ත ශාලාවක් වගේනේ මේකත්. ඒකේ ඇතුළේ තියෙන චූටි ශබ්දත් අපිට මේ ලොකුවට ශබ්ද විදියට ඇහෙනවා. ඉතින් අපි එළියේ තියෙන ශබ්දත් එක්ක ඉන්න ඒක ඇතුළේ තියෙන ශබ්ද අහන්න තරම් අපිට ස්පාසුවක් නැහැ.
එහෙමයි.
එළියේ ශබ්ද ඔක්කොම අඩු කළා මේ හිත ඇතුළට යොමු කරාට පස්සේ මේක ඇතුළේද මේ heart එක බේ වෙනවනේ, heart එක beat වෙනවනේ.
එහෙමයි.
ඊළඟට මේ පෙනහළු වල උඩ පහළ යනවා. තව මේ heart beat එකත් එක්ක මේ blood ඔළුවේ මුළු ඇඟ පුරාම දුවනවා.
එහෙමයි.
මේක ඇතුළෙත් තියෙන ලොකු ක්‍රියාවලියක් සිද්ධ වෙනවා.
එහෙමයි.
ඒත් ඒ අන්න එතකොට අර එළියේ ශබ්ද අඩු කරාට පස්සේ මෙන්න මේ ඇතුළට එනවා. ඇතුළේ ශබ්ද ටික දැනෙන්න ගන්න. හැබැයි ඇතුළේ ශබ්දෙත් මෙන්න මේවා ටික දැනි ඉඳලා මේවෙත් චූටියට මේකක් දවසෙවුම් වෙලා සෙවුම් වෙලා යනකොට මේක ඇතුළෙම චූටියට යාන්තම් දැනීමක් නොදැනෙන දැනීම අතරේ චූටි සද්දයක් වගේ එන්න පුළුවන්. ඉතින් මේක ඇත්තටම කෙනෙක් අඳුර ගන්න පුළුවන් මේ sound of silence කියලා සද්දයක් විදියට.
එහෙමයි.
තව කෙනෙක් අඳුර ගන්න පුළුවන් මේකම ඇඟ ඇතුළේ නිකන් vibration එකක් සිද්ධ වෙනවා. මේක ඇඟට දැනෙන දැනීමක්. ඒ සද්දට දැනෙන දැනීමක් කනට දැනෙන දැනීමක්. ඔය විදිහට එක එකනට එක විදිහට එක එක විදිහට දැනෙන්න පුළුවන්. මේ එකම විභවයකින් පටන් ගන්න දේ එක එකන එක එක විදිහට අඳුර ගන්න පුළුවන්. තව කෙනෙක් අඳුර ගන්න පුළුවන් මේ ඇහැට දැනෙන නිකන් කාන්තිමත් එළියක් වැටෙනවා වගේ. දැන් මේ එකම දේ තමයි එක එකන අඳුර ගන්න විදිය වෙනසක් තියෙන්නේ.
ඒකටත් sound of silence කියලා කියන්න පුළුවන් නාමුන්නේ
අර. බෙහෙම ඒ නමනේ අපි නම වෙනුවට නමක් දාගන්න කී
තරම්
මේ මොහොතට ආවට පස්සේ මේ ඇතුලේ මමත් එක්ක ඉන්න විදිය තමයි මේක. එක එකන එක එක විදියට තමයි අපි සංසාරේ පුරුදු කරපු එක ඊළාට අපේ ඇත්තටම පුරුදු කරපු එක තමයි. ඒ පුරුදු කිරීමත් එක්ක අපි කෙනෙක් වැඩියෙන් හැක්ට කියන එකට යොමු වෙනවා නම් ඔන්න ඇහැහරහා තමයි මේක සිග්නල් එකේ දැනෙන්නේ, වැඩිපුර දැනෙන්නේ. ඒ වෙලාවේ කනහරහා මේක આવට ඊට වඩා ඇහැේ ප්‍රබලත්වය වැඩි නිසා මේකට යනවා. තව කෙනෙකුට කනේ සිවුම් බව වැඩි නිසා මේ සද්දයක් විදිහට මේක දැනෙන්න පුළුවන්. මේ එකම ඇතුවීම නැතිවීම කියන විභවයෙන් පටන් ගන්න එක එක එක්කෙනාට එක එක විදිහට ආකාරයට දැනෙන්න පුළුවන්.
එහෙමයි.
ඔකට නම් උදා ගන්න කියලා එහෙම
මේකමයි
කියලා නා අර මේකම හරි අනිත් ඔක්කොම වැරදි කියලා නන්දා ගන්න ගියත් තමයි ඊළාට ඔකත් එක නිකන් අර වාද විවාද
වෙන්නේ. ඒ හඳුන්නේ මේ පරයන්ක භාවනාවට ගිහාම හුස්ම නැතුව යන වෙලාවෙන් පස්සේ අර ඉස්සරහින් එන දර්ශන තලය වර්ණවත් දර්ශන තරයක් විදිහට තමයි මුලදී තේරුනේ. පස්සේ අර ලොකු හඳුරංගේ එක කමටහන් විස්තර කිරීමකදී තේරුණා එක යෝගියෙකුට දැනලා තිබුණා තිත් වශයෙන් ඒ පික්සල් එහෙම නැත්නම් තිත් වශයෙන් ඒ දර්ශන තලය හැදිලා තියෙනවා කියලා. ඒතර බලනකොට හඳුන්නේ මටත් ඇත්තටම ටිකක් ඩීප් බලනකොට පෙනෙනවා මේ ඇත්තටම මේ වර්ණවත් තලයක් වුණාට ඒක ඇත්තටම හැදිලා තියෙන්නේ තිත් වශයෙන් කියලා. ඒත් එක්කම අර හාමුදුරුවෝ ලොකු හාමුදුරුවෝ මේ විස්තර කරා ඒක අපි දකින හිතලා දකින විදිහට ඕන විදිහට දකින්න පුළුවන් ගේ කියලා. මට ඒක ඒ වෙලාවේ තේරෙනවා හාමුදුරනේ. දැන් ඒ දර්ශනතලය දැන් අපි භාවනාව පටන් ගන්න භාවනා නොකරන කාලයකද ඒක ඒ විදිහටම ක්ෂණිකව ඇස් දෙක පියාගත්තාම ක්ෂණිකව ඕන කෙනෙකුට තේරෙන දෙයක් විදිහට මට තේරලා තිබුණා. දැන් මේ භාවනාව පටන් ගත්තට පස්සේ ඒක ටිකක් ස්ථාවරව දැනෙන්න ගත්තා. මේ උදරයේ පිම්බීම හැකිලිම නැති වෙනවත් එක්කම තමයි අර දර්ශන තලයට ඇස යන්නේ. ඊට පස්සේ ඒක ස්ථාවරව පවතින ගතිය වැඩි ගතියක් මට දැනුණා.
ඇති ඕක තමයි දැන් අපි භාවනා නොකරන වෙලාවේදී භාවනා කරන වෙලාවේදී එහෙම නැත්නම් බුදු කෙනෙක් පහළ වෙච්ච නැති වෙලාවේදී බුදු කෙනෙක් පහළ වෙච්ච වෙලාවේදී කියලා කිසිම වෙනසක් නැහැ. මේකේ යන විදිය මේ එකම තමයි. මේ අපිට බුදු කෙනෙක් පහළ වෙලා කියලා දෙන මෙන්න මේකයි යථාසභාවය, මෙන්න මේ විදියට බැලුවොත් මෙන්න මේකේ යථාසභාවය පේනවා කියලා. අපි මේ හැමතිසෙම මේ ස්වභාවය තියෙනවා තමයි. අපි මේක දිහා බලන්නේ නැති එක තමයි අපේ මෝඩකම වෙලා තියෙන්නේ. බුදු කෙනෙක් පහළ වෙලා දේශනා කරන්නේ මෙන්න මේ විදියට බැලුවොත් මෙන්න මේකේ යථා ස්වභාවය තේරෙයි කියලා. ඉතින් ඒක බලන විදිය තමයි මෙන්න මේ මොහොතට ඇවිල්ලා මමත් එක්ක ඉඳලා මේ වෙලාවේ බලන එක. ඉතින් බලන්න බලන්න මේකේ යථා ස්වභාවයම තමයි පේන්නේ. හැබැයි මේක පේන්න පේන්න මොකද වෙන්නේ? මේක අපි සංසාරයක් පුරා පුරුදු කරලා තියෙන අනිත් පැත්තට බලන්නේ. මේක ඇත්ත පේන්න පේන්න ඒකට කම්මැලි. මේක බොරු කියලා ඔන්න අනිත් පැත්තට මේක දමලා ගහලා යනවා. ඉතින් ඕක තමයි අපිට මේ සංසාර පුරා වෙලා තියෙන්නේ. ඉතින් කොහොම හරි මේක එපා වෙද්දිත් මේක බෑ කියලා හිතෙද්දිත් කොහොම හරි අඬ අඬ හරි මේක දිහා තව හොඳට විස්තර බැලුවොත් මේකේ අදාසභාවය මටම මේ මොහොතේම තේරෙන්න ගන්නවා. ඉතින් ඒ වගේම තමයි දැන් අර මහත්තයා කලින් කිව්වේ දැන් මුලින්ම ඇස්වලට පේන්නේ නිකම්ම වර්ණ රටාවක් පේනවා. හැබැයි මේ කියපු දේ අහලා මේ සාවින්හන්සේ කියපු දේ අහලා හරි එහෙම නැත්නම් මේක තව හොඳට විස්තර බැලුවට පස්සේ මේක පේන්න ගන්න මේක තනි එකක් නෙවෙයි මේක ඩොට් ඩොට් විදියට තියෙනවා කියලා පේන්න ගන්නවා. ඉතින් මේකම තමයි අපි බැලුවොත් නිකන් කියමු නිකන් උදාහරණයක් විදියට අපි ලණු පැදුරක් වගේ දිහා බලමු. ලණු පැදුරක් බැලුවාම මේක දිහා නිකන් උඩින් බැලුවාම නිකන් එක දිගට තියෙන ලණු පැදුරක්නේ. හැබැයි මේක වැඩි විස්තර බැලුවාම ඔන්න දිග අතර හරස් අතර තියෙන ලණු තියෙනවා කියලා පේන්න ගන්නවා. තවත් ඉස්සර බැලුවහම මේ එක ලණුවක් කිව්වහම ලණුව කියන්නේ තව කෙඳි කෙඳි ගොඩක එකතුවක් ඇඹරිලා තියෙන ගොඩක එකතුවක් කියලා තව කැඩි කැඩි ගිහිල්ලා පේන්න ගන්න. ඉතින් මේක තවත් ඉස්සර බලන්න ගත්තොත් එක කෙඳක් කියන්නේ තව චූටි චූටි කොටස් වල එකතුවක් කියලා වගේ පේන්නත් ගන්න. ඉතින් මෙන්න මේ විදිය තමයි අපි උඩින් බලන්න බලන්න උඩින් ලොකුවට gediya පිටින් පේන්නේ. හැබැයි මේක විස්තර වැඩිපුර මේක ඇතුළට නැමිලා බලන්න බලන්න මේක තව තවත් මේක පේනවා. ඒක බලන එක තමයි කරන්න තියෙන්නේ. ඒක බලන්න බලන්න මේ ගණ සංඥාව තියෙනක ටික ටික දුර වෙලා ගිහිල්ලා මේ ලෝකයේ තියෙන හැම දෙයක්ම මේ වගේද කියලා පේන්න ගන්නවා. ඉතින් ඒතර මේ භාවනා කරන වෙලාවේදී විතරක් නෙවෙයි මේක හොඳට ප්‍රැක්ටිස් වුණාට පස්සේ මේක පුරුදු වුණාට පස්සේ මේක මගේ දෙයක් බවට පත් වුණාට පස්සේ එදිනදා ජීවිතේදීත් මේක තමයි පේන්න තියෙන්නේ. අපි වෙන දේවල් පස්සේ දුවන්න දුවන්න මේක පේන්න බලන්න තන අපිට මේ වෙලාවක් නැහැ. අර පසපැත්තට පෙට්‍රල් ගහව බල්ලා වගේ දුවනවා. ඒක උඩ මේ මොහොතේ තියෙන දේක් පේන්නේ නැහනේ. ඒක තමයි අපේ හැටි. ඒක මගේ හැටි තේරුම් අරගෙන පුළුවන් තරම් අර නිවිහැනේ හිල්ල මේ මොහොත බැලුවනම් තව විස්තර පේන්න ගනි. ඒකට බය තමයි තියෙන්නේ අපි හැමෝගෙම.
එහෙමයි හැමෝගෙම. එතකොට අපි ફોකස් කරනකොට දැන් ඒ එතන දකින්න දර්ශන තලයේ දකින්නකොට ඇත්තට මෙතන සමාධියක් කියලානේ කියන්නේ. එතකොට අපි දැන් ඔබ වහන්සේලා උපදෙස් දෙන්නේ බලාගෙන ඉන්න දකින්න දේ බලන්න කියලානේ. හැබැයි ફોකස් කරොත් එහාට මෙහාට ඒ දර්ශන තලයේ අපිට තව තව දේවල් පේන්න ගන්නවා. එහෙම හිතලා ફોකස් කරාට කමක් නැද්ද? ඇත්තටම පේන දේ බලන් ඉන්නද අවශ්‍ය
වෙන්නේ? ඔකේදී දෙකම අවශ්‍ය වෙනවා. සමාධියයි සතියයි දෙකම අවශ්‍ය වෙනවා. දැන් සතිය කියන්නේ මේ මොහොතට ඇවිල්ලා මේ මොහොතේ බලන්න ඕන. ඒ වගේම ફોකස් කරනවා කියන්නේ එකම දෙයක් දිහා බලන්න ඕන. ඒ අපි ලනුපැදුරයි වටපිට තියෙන දේවල් ඔක්කොම එකින් එක මාරුවේවි බැලුවොත් ඔක දකින්න තියෙන අවස්ථාව අඩු වෙනේ නේද? ඒ වගේම ඕක බලන්නේ නැතුව නිකන් ඇස් දෙක පියාගෙන මේ වෙලාවේ ලනුපැදුරක් තිබුණත් වෙන දේවල් කල්පනා කර කර හිටියොත් ඒත් පේන්නේ. තොර සතියයි සමාධියයි දෙකම අවශ්‍ය වෙනවා.
අවශ්‍යයි.
ඉතින් ඇත්තටම සතිය ගොඩ නැගෙනවා කියන්නේ ඒකත් එක්ක සමබරව සමාධියත් අනිත් පැත්තෙන් ගොඩ නැගෙනවාම තමයි. දෙක වෙන වෙනම යන්න අමාරුයි. ඉතින් කාලයක් මේක කරනකොට දෙකම එකට ගොඩ නැගිනවා. අපි සමාධිය ඒකේ සතියෙන් පටන් ගත්තාම මේක ගොඩක් වෙලාවට එන්නේ. හැබැයි සමාධියෙන් විතරක් පටන් ගත්තාට පස්සේ ඒක මිච්ඡා සමාධියට යන්න තියෙන ඉඩ කඩ ගොඩක් වැඩි. අන්න ඒකයි දැන් මේකේ තියෙන ලොකුම දේ තියෙන සතියෙන් පටන් ගත්තනම් සතියත් එක්ක දන්නේම නැතුව සමාධිය ඉස්සරහට ඒකත් පිටිපස්සෙන් ඈඳීගෙන එන්න ගතිය වැඩි. හැබැයි සමාධියෙන් පටන් ගත්තොත් සමාධි සතියක් ගැන හිතන්නේ නැතුව මේ ඒක වෙන පැතිවලට ඇදගෙන යන්න තියෙන අවස්ථාවල් ගොඩක් වැඩි වෙනවා. ඉතින් මේ දැන් යන විදිය හොඳයි කියලා තමන්ටම තේරෙනව නම් මේකත් එක්ක සමාධියකුත් මේ එකම ගොඩ නැගෙන බව තමන්ටම තේරෙනව නම් ඉතින් ඒකත් එක්ක දිගට යන එක තමයි තියෙන්නේ.
එහෙමයි හොඳනේ ඔබ අන්තර ගොඩක් වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්ස. දැන් සභාවේ ඉන්න තව කාට හරි ප්‍රශ්නයක් තියෙනවා ඉදිරිපත් කරන්න පුළුවන්. ස්වාමීන් වහන්ස, වහන්සේ ඉදිරිපත් කරපු පිළිතුරු දෙකට මට පොඩි කාරණාවක් පැහැදිලි කරගන්න ඕන. ස්වාමීන් වහන්ස, දැන් නොදන්න තැන වගේ අවස්ථාවකට යනකොට මොකුත් අරමුණු නැහැ. එතකොට ස්වාමීන් වහන්ස, එතනත් යම් කිසි සැහැල්ලුවක් යම් කිසි ප්‍රසාදයක් වගේ දෙයක් තියෙනවා. සර්ණන්සේ, එතකොට ඒක එපා කියලා හරියන්නේ නැහැ. ඒ කියන්නේ ඒක දිහා ඒක එක්ක වෙනස් වෙනවද, ඒකේ ඒකට අපි කැමැත්තක් තියනවද කියලා එහෙම බලන එකද බෝවන්ස කිව්වේ? අර ඉස්සෙල්ලා කියපු උත්තරේට ඒ කියන්නේ ඒකට යට වෙන්න එපා කියලා අදහස් කරේ එහෙම එකක්ද සර්ණන්සේ? නැත්නම් ඒ වගේ ඒක දිහා විවෘතව බැලුවොත් ඒකේ වරදක් තියනවද කියලා දැනගන්න කැමතියි.
ඉතින් විවෘත බැලීමක් තමයි එක විදිහකට කිව්වේ. දැන් ඒ කෙනාගේ වාස්තාව තියෙනවනේ මේක දිගපාල බලන්න උත්සාහ කරනවා කියලා. අන්න ඒතකොට දිගපාල බලන්න උත්සාහ කරන කෙනාට ඒ බලන කෙනාටම කියන්න පුළුවන් දිගපාල බලන්න බලන්න තව මේක ඇත්තටම දිගපාල තියෙනවාද කියලා තේරුම් යනවාද කියලා. එහෙම නැති කෙනෙකුට එහෙම උවමනාවක් නැද. එයාට උවමනාවක් තියෙන මේකේ මේක දැනෙන ශාන්තියත් එක්ක මේකේ තව විස්තර බලන්න. විස්තර බලන්න බලන්න මේකේ ඇත්තම ශාන්තියක් තියෙනවද නැද්ද කියලා Tamanටම තේරෙන්නේ. දැන් මේ මොහොත සතියට ඇවිල්ලා හුස්ම දිහා බලාගෙන ඉන්න කියන්නේ. හුස්ම දිහා බලන්න නැති බව තේරුම් ගන්න මිසක් හුස්ම බලන්න නෙවෙයි. දැන් හුස්ම බලන්න කියන්නේ හුස්මෙත් ඇති දෙයක් නැහැ කියලා. දැන් ලෝකේ අනිත් දේවල් ඔක්කොම බල බල ඉන්න වෙනුවට මේ මොහොතට ඇවිල්ලා හුස්ම දිහා බලන් ඉන්න කියන්නේ. හුස්ම බලන්න දෙයක් තියෙනවද? දැන් මහත්යට මුලින්ම ආපු දවසම කිව්වනම් හුස්ම බලන්න දෙයක් නැහැ, මේක ඇති දෙයක් නැහැ කියලා හුස්ම දිහා බලන්න කිව්වනම් කරන්නේ නැහැ නේනේ. එහෙනම් මේ මොකටද මේ වෙලාවේ ගෙදරට කියලා ඔය අලයක් තම්බගෙන කාලා හිටියානම් ඊට වඩා හොඳයි කියලා ඔන්න හුස්ම බලන එකන කර ඉන්න. හැබැයි හුස්ම බලන්න මේක දෙයක් තියෙනවා, හරි වටිනවා කියලා ඔන්න හුස්ම බලන්න කියනවා. කිව්වට පස්සේ ඔන්න හොඳටම බලපු කෙනා තේරෙනවා මේක ඇති දෙයක් නැහැ කියලා. දැන් ඒකට තමයි මේ දැන් ඒකේනා මේ මේක ශාන්තියක් තියෙනවා හොඳක් තියෙනවා කියලා කියන කෙනාට ඒක තව විස්තර බලන්න කියන. බැලුවම එයාටම තේරෙනවා මේකෙත් ඇති දෙයක් නැහැ කියලා. ඒතර මේකත් මේ හොඳයි කියලා මෙන්න මේක උපයා ගන්න මහන්සි වෙනෝනේ. දැන් මේ මොහොතට ඇවිල්ලා හොඳට ඉඳගෙන මේ මහන්සි වෙච්ච එකන්නේ මේ මොහොත මේ ශාන්තිය දැනිලා තියෙන්නේ. ඔන්න ඒකත් උපයාගත් දෙයක්. මේක ඉබේ ඇති වෙන දෙයක් නෙවෙයි, මේක සංකතයක්. මේක නිකන් හදගත්තුයක් නෙවෙයි, අපි උවමනාවෙන් හදා ගන්න ඕන දෙයක්. උවමනාවෙන් හදාගත්තට පස්සේ ඒක යම් කිසි ශාන්තියක් තියෙනවා තමයි. හැබැයි මේ ශාන්තිය ලබන්න ඕන කියලා අපි මේකට පස්සේ දුවන්න ගියොත් ඒ සඳහා යම් කිසි දුකක් තියෙනවානේ. ඒතර මෙන්න මේ දෙකේම දැනෙන තැනෙත් දුකක් තියෙනවා කියලා තේරෙනවා වගේම නොදැනෙන තැන උපයා ගන්න ගියොත් ඒත් ආයි දුකක් තියෙනවා. ඉතින් මෙන්න මේ දෙකම අතාරින්න තමයි මේකෙත් වැඩි විස්තර බලලා මේක හොඳයි එයා කියනවා හොඳයි කියලා. හරි හොඳ නම් හොඳයි කියලා බලපන් කියලා ඔන්න තව විස්තර බලනකොට යාටම තේරෙනවා මේකෙත් ඇති දෙයක් නැහැ කියලා. එතකොට ඉතින් ඒ දෙකම අතහැරලා
දානවා. ඒ කියන්නේ අපි බැලීම කරන්නේ සෝමනස අත්හරින්න අවශ්‍ය.
ඔය දෙන්න ඇත්ත. ඒකට තමයි විපස්සනාව කියන්නේ. අන්න ඒක දැන් සමතය විපස්සනායි අතර දෙක වෙනද දෙන සමතය දෙන මේක අල්ල ගන්න බලන්නේ. විපස්සනාව දෙන්නේ මේකේ යථා ස්වභාවය තේරුම් අරගෙන මේකෙන් ගැලවෙන්න. එතෙ මේ හුස්ම දිහා බලලා මේ නොදැනෙන දන බලලා මේක බලන මමයාත් එක්ක තියෙන ගනුදෙන මෙතන තියෙන්නේ.
සර්ණස්ත
මේක ඉතින් බලන්න කියලා හොඳටම බලන්න කියනවා. අයිත් එපා වෙනකම බලන්න කියනවා. ඒතර බලලම තමන්ටම එපා වෙනවා මේක.
සර්ණස්ත අනිවාර්යෙන් ඔය කියන්නේ නොදන්නත් තන හිස්තන ඒ වගේ ඒවා වෙන්න ඕනද සර්ණස්ත මේ ගමන? එහෙම නැත්නම් ඒවා නිකන් නොදෙනී පහු කරගෙන
මේක ඔව් වෙන්න ඕනම කියලා දෙයක් නැහැ. දැන් මේකෙදි තියෙන්නේ අර හිස්සන කියලා පැත්තට යනවා කියලා අර නොදැනෙන තත් කියන්නේ මොකද්ද? අසඤ්ඤ පැත්තට බර ආයනේ. ඒතර ඒකම වෙන්න ඕන කියලා නැහැ. දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ පළවෙනි ධානයෙන් නිවන් දකින්න පුළුවන්. දෙවෙනි ධානයෙන්, තුන්වෙනි ධානයෙන්, හතරවෙනි ධානයෙන් විපස්සනාවට හරවලා නිවන් දකින්න පුළුවන්. තව කෙනෙක් මේ අසඤ්ඤ තර වලට ගිහිල්ලා නේව සංඥාන අසඤ්ඤායතනයට යනකම් ගිහිල්ලා ඒ පැත්තෙන් නිවන් දකින්නත් පුළුවන්. දැන් හැමෝම මේ නොදැනෙන තැනට යන්න ඕන, එතන හරහා ගිහිල්ලා තමයි නිවන් දකින්න ඕක කියලා නැහැ. මොකක් හරි විදියකින් කැත්තෙන් හරි පොල්ලෙන් හරි මේකේ අතහස භාවය තේරෙනවා නම් එතනින් ගොඩ යන්න තියෙන්නේ. අරක වෙන්නම ඕන කියලා දෙයක් නැහැ.
පැහැදිලි තෙරුවන් සරණයි. දැන් අපිට අවස්ථාවක් තියෙනවා යම් ගැටලුවක් තියෙනවා නම් ඉදිරිපත් කරන්න ස්වාමීන් වහන්සේ. ඒක තමයි මම හිතනවා ප්‍රශ්න ඉවරයි වගේ. මම ගෞරවයෙන් සභාවෙන් ඉල්ලා සිටිනවා ඊළඟ වතාවේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න කියලා. අපිට මට ලැබෙන වාර්තා අඩුවකුත් පේනවා. චම්පික හරි අපිට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි
ස්වාමීන් වහන්ස. මගේ අත්දැකීම් ප්‍රකාශ කළොත් ස්වාමීන් වහන්ස, දැන් මම මේ ස්පෙසිෆික් විදිහට එහෙම පරයන්ක සක්මන් වල ඉන්න මට පොඩි වේලාවේ අඩුවක් තියෙනවා. ඒක නිසා මම එදිනෙදා කටයුතු වල තමයි ගොඩක් සිහිය පවත්වන්නේ. දැන් මට ටික කාලයක් ඉඳන් ස්වාමීන් වහන්ස මේක පුහුණු වෙනවා. එතකොට ස්වාමීන් වහන්ස මට දැන් දැනෙන්නේ ස්වාමීන් වහන්ස මට එහෙම අර දැනෙන නොදැනෙන වූ ස්වභාවයන් ස්වාමීන් වහන්ස ගොඩක් අඩුයි. මට එහෙම තේරුමක් නැහැ. ඒ වගේම ස්වාමීන් වහන්ස කයට හිත යොමු කරගෙන එහෙම බලාගෙන ඉන්නකොට තේරෙන ස්වාමීන් වහන්ස මේක අර දැන් ඉස්සෙල්ල කමටහන් දෙහිති ඔබ වහන්සේට පැහැදිලි කරන්න වුණා. ඒකට මට තේරුන්නේ මටවත් ඒක තේරුම් ගත්ත එහෙමයි ස්වාමීන් වහන්ස. ඒ කියන්නේ මේ කයේ ස්වභාවයන් ස්වාමීන් වහන්ස මතු වෙනවා. ඒව දිහා බලාගෙන ඉන්නකොට මට තේරෙන්නේ ස්වාමීන් වහන්ස මේවා එකක්වත් මම හිතල කරන දේවල් නෙමෙයි. මේ ස්වභාවයන් විදිහට එක එක දේවල් මේ දැනීමක් වශයෙන් දැනෙනවා. එතකොට ස්වාමීන් වහන්ස කරන මට තේරෙන ස්වාමීන් වහන්ස කරන කිසිම දෙයක් නැහැ. ඒ කරන මොනවා හරි දෙයක් ස්වභාවිකව වෙන දෙයකට මම මේක මම කරනවා කියලා වගේ එහෙම හිතා ගැනීමක් තමයි මම කරන්නේ. මට සේරෙන ස්වාමීන් වහන්සේ මේ දැන් සිතුවිලි වුණත් එන එක මගේ මම කරන දෙයක් නෙමෙයි ස්වාමීන් වහන්සේ. ඒකට ඒවා ඉබේම ඇති වෙනවා. ඒවා ඇති වෙච්ච දේ නැති වෙලා යනවා. එතකොට ස්වාමීන් වහන්සේ ඒ වගේ දෙයක් තමයි සේරෙන ස්වාමීන් වහන්සේ. එතකොට මේ වගේ වෙලාවකදී කොහොමද ස්වාමීන් වහන්සේ මේ මගේ තියෙන අඩුපාඩු හදාගෙන මං ඉදිරියට යන්නේ කියලා උපදේශයක් ඉල්ලන්නේ ස්වාමීන් වහන්සේ? මං ගොනු කරා හරියද දන්නේ මට කියා ගන්න තමයි ස්වාමීන් වහන්සේ.
ඔව් ඒක තමයි. දැන් කියන මමෙක් ඉන්නවනේ, මම නෙවෙයි කියලා නේද?
එහෙමයි.
දැනෙන මමෙකුත් ඉන්නවම. දැන් ඔතන ওই මම මට ওই පේන විදිහ මෙන්න ශූන්‍යතාවය මට පේනවා කියලා ඒක වැතකින් වෙන වචන වලින් ওই වාක්‍ය වලින් ගොඩාක් ඒවා කිව්වේ. මෙතන නිකන් මොහේ ඉබේම ඇති වෙලා නැති වෙන දෙයක් මට පේනවා කියලා නිකන් වෙන දෙයක් නේ. ඇත්තටම ওই පැත්තෙන් වෙන අන්තයකට යන්න පුළුවන් ඔහොම වුණාට පස්සේ. ඒ කියන්නේ දැන් මේ ගොඩක් ওই මේ තේරවාදයේ පැත්තට අනිත් පැත්තට ගිහිල්ලා බැලුවම ওই ශුන්්‍යතාවය තමයි ගොඩක් ඉස්සරහට ගත්. ඉස්සරහට අරගෙන ඔන්න මම මේ නිකන් ඔහේ වෙන දෙයක් විතර. එතකොට පිම්පව් කියන ඒවා ඇත්තේ නෑ. මේ හොඳ නරක කියලා නැති වෙන පුළුවන්. අන්න එහෙම ඒ පැත්තට දන්නේම නැතුව ඇදිලා යන්න ඉඩ තියෙනවා. හැබැයි මේක කරන මමෙක් දකින්න මමෙක් ඉන්නවා මේ අනිත් පැත්තෙන්. ඒ මමයා අනිත් පැත්තෙන් ගොඩ නැගෙන්නත් පුළුවන්. එතකොට ඔය ඔකත් ඔය සබ්බාසව සූත්‍රයේදීත් ඔය වගේ දෙයක්ම ලස්සනට පෙන්ලා දීලා දෙනවා. මේ ශුන්්‍යතාවය දැනෙන මමෙක් ඉන්නවා කියලා. අනාත්මය දැනෙන මම ආත්මයක් තියෙන බවක් පේනවා. අන්න ආත්මයෙන් තමයි අනාත්මය දැනෙන්නේ. අන්න ඒ වගේ දෙයක් තමයි අතන වෙන්නේ යන්නේ ඉස්සරහට. ඒ කියන්නේ එහෙම වෙලා කියලා මෙහෙම අන්තයට ගිහිල්ලා නෙවෙයි. ඕකම දිගටම ස්පෙෂලායිස් කරොත් ඒ පැත්තේ අන්තයට යන්න ඉඩ තියෙනවා ගොඩක් වෙලාවට. ඒතර මේක ඉබේ වෙන දෙයක් නෙවෙයි. මේක හේතුඵල අනුව වෙන හැටි බලන්න. දැන් ඕකට අපිට කියන්න පුළුවන් මොකක් හරි. දැන් අපි කියමු දැන් පරයන්කයට ඉඳගන්න ඉස්සෙල්ලා මගේ සිතුවිලි ධාරාවට සාපේක්ෂව පරයන්කයට ඉඳගත්තට පස්සේ මතක් වෙන දේවල්. දැන් සිතුවිලි ඔහේ ඇවිල්ලා යනවා කියලානේ කියන්නේ. හැබැයි ඇත්තටම ඔහේ ඇවිල්ලා යනවාද? පරයන්කට ඉඳගන්න ඉස්සෙල්ලා වෙච්ච දේවල්, මතක් කරපු දේවල්, දැකපු දේවල් ඊට සාපේක්ෂව මේක වෙනස් වෙනවද කියලා බලන්න. ඒතර මේ යම්කිසි අතීතයත් එක්ක යම්කිසි බැඳීමකුත් තියෙන හේතුඵල ධර්ම මේකේ තියෙනවා. අන්න ඒ දේවල් තේරුම් ගන්න උත්සාහ කරන්න. ඒතර මේකේ මෙහෙම මේක දිගටම කාලයක් ගියොත් මේකෙන් අනිත් පැත්තට යන්න ඉඩකඩ තියෙනවා. ඒක නිසා මේ බුදු කෙනෙක් පහළ වෙලා මෙහෙම අර නිකම්ම මේ මුකුත්ම නැහැ ඔහේ මට ඉන්න පුළුවන් ඒක වෙනෝ නම් වේ නැත්තන් නැහැ කියලා නිකන් ඉන්න එකක් නෙවෙයි. මේක හේතු හදාගෙන තමයි අපි මේ මොහොතට ඇවිල්ලා තියෙන්නේ. කියන්නේ හේතු නැති කරන විදිය තමයි බුදු කෙනෙක් පහල වෙලා දේශනා කරන්නේ. අනාගතයක් හදන්න හේතු නැති කරනවා. දැන් මේ මොහොත බල දෙන්නේ අතීතයේ කරපු හේතු එකතු වෙලා තමයි මේ මොහොතට ඇවිල්ලා තියෙන්නේ. මේ මොහොතේ මට මේ මොහොත වෙනස් කරන්න බෑ. හැබැයි මට පුළුවන් ඊළඟ මොහොත වෙනස් කරන්න. අන්න ඒක වෙනස් කරන විදිය තමයි අපි මේ ප්‍රතිපදාවක් විදියට පුරුදු වෙන්නේ. දැන් මේ අර මේ හිතන් ඉන්න විදිය පොඩ්ඩක් විතර ඔය ශුන්්‍යතාවයට ගොඩාක් ওই පැත්තට ගොඩාක් ඇදුනත් වෙන අන්තවලට යන්න ඉඩ තියෙනවා කියලා දැනගෙන ගියා නම් හරි.
එහෙමයි ස්වාමිනාස, ඒක තමයි මට තේරෙනවා. ඒක නිකන් මට තේරෙනවා ස්වාමිනාස, එහෙම ස්වභාවයක්. දැන් මට තේරෙන්නේ එතනින් මට ඉස්සරහට යන්න බැහැ වගේ එකක් තමයි ස්වාමිනාස මට තේරෙන්නේ. මට ටිකක් ඒක හරි ගැටලුකාරී වෙලා ස්වාමිනාස, දැන් මේක මට සමා වෙන්න ටික කාලයක් තිස්සෙම මතු වෙනවා ස්වාමිනාස.
ඔව්, ඒ මතු වෙනකොට ඒකට බැඩිය පොර දාන්න නැතුව ඊට අමතරව බලන්න මෙන්න මේ දැන් අපි කියමු සිතුවිල්ලක් ආවා කියලා. සිතුවිල්ලක් ආවා නම් අන්න එහෙම සිතුවිල්ලක් එන්න අද මේ අරයන්කට ඉස්සෙල්ලා මේ සිතුවිල්ල එන්න හේතුවක් මොන හරි තියෙනවද කියලා. අන්න ඒ විස්තර නිකන් අර හේතුපැත්ත ගැනත් නිකන් වැඩි විස්තර හොයන්න යන්න. ඒතකොට හොයන්න යන්න යන්න ඔය නිකන්ම ඔය ඇති වෙලා නැති වෙනවා කියන අදහස ටික ටික අඩු වෙලා යන්න පුළුවන්.
හරි ස්වාමිනාස, මම උත්සාහ කරනවා ස්වාමිනාස එහෙම කරන්න. හැබැයි ස්වාමිනාස දැන් අර ඔබ වහන්සේගේ මම මේක මේ හා සමානව මම ඔබ වහන්සේගේ ඉස්සෙල්ලා කිව්වා, ඔබ වහන්සේ මට එතකොට කිව්වා මේ හේතු විමසලා එහෙම කරන්න කියලා. ඒකට ස්වාමිනාස මට අර එහෙම මම එහෙම විමසන්න උත්සාහ කරන වෙලාව ස්වාමිනාස හිතේ කිසිම දෙයක් එන්නේ නැහැ. මට නිකන් තද බවක් තේරෙන්නේ, මොකුත් සිතේ පහළ වෙන්නේ නැහැ කියන ස්වභාවයක් තමයි මට දැනෙන්නේ ස්වාමිනාස.
ආහ්. ඔය ඉතින් ඒක දැන් ඔය හිත හුරු වෙලා නැ තියෙන කාලයක් විදිහට තිස්ස ඔය විදිහට. ඒක ඔකට එකපාරට වෙනස් වෙන්න තියෙන මේ හැකියාව අඩුයි. දැන් ඒ වගේ විදිහට බලන්න අපි දැන් මොකක් හරි දැන් අපි කිමු ගහක අඹ ගෙඩියක් හැදෙනකොට අඹ ගෙඩිය හැදෙන්න හේතු ටික එකපාරට අඹ ගෙඩිය හැදෙන වෙලාව බලපු ගමන් තේරෙන්නේ නැහැ. ඒුණාට ඕක දිහා පොඩ්ඩක් පිටිපස්සටත් ගිහිල්ලා බලුවම මේ ගහට පොර ටිකක් වැටිච්ච හැටි, වතුර ටිකක් වැටිච්ච හැටි, අවුව වැටිච්ච හැටි, ඔන්න ඔය එකතු වෙලා මේ අඹ ගෙඩිය හැදෙන හැටි කියලා ඔන්න ටික ටික මේක දැනෙන්න ගන්නවා.
එහෙමයි.
ඉතින් එකපාරටම බලපු ගමන් මේක නිකන් අඹ ගෙඩිය විතරයි එකපාරට පේන්නේ. හැබැයි මේක අතීතයේ ගොඩක් හේතු වල එකතුවක් විදිහට තමයි මේ අඹ ගෙඩියක් ඇවිල්ලා
තියෙන්නේ. එහෙමයි සොන. ඒ උපමාව නම් තේරුණා සවිනස්. චුක්ක මං හිතනවා ලිහිල් කරගත්ත හැටි කියලා. බොහොම පිං සිද්දන ස්වාමිනාංශ උපදෙස් දුන්නාට ඔබ වහන්සේට තෙරුවන් සරණයි.
දෙය තෙරුවන් සරණයි.
සංහස පොඩි කාරණාවක් පැහැදිලි කරගන්න හිතුවා විනාඩි 10ක් විතර තියෙනවා ඉඳලා. සංහස එදිනෙදා වැඩ කටයුතු වලදී මට තේරෙන එකක් සංහස දැන් වර්තමාන මොහොතේ ඒ වෙලාවේ මොකද වෙන්නේ කියලා බලනවා. ඒකට තියෙනවා ලොකු පොඩි ප්‍රතිරෝධයක් වගේ එකක් වෙන ඇතුළත එහෙම ටිකක් හරි අපහසුතාවයක් ඒ වර්තමාන මොහොතට ගන්න වංශික පොඩි උපදේශක් ගන්න කැමති දිනදා වැඩ කටයුතු වලදී විශේෂයෙන් සනස දැන් ඔය මුගක් හවසක يعني අපි මුකුත්ම කල්පනාව නැතිවම ඉන්න වෙලාවක ඔන්න මතක් වුණා දැන් මම සිහිය ගන්න ඕන අතිමත් වෙනකොට ඒ වෙලේ ටිකක් තියනවා නිකන් අතුලිතින් එකට අකමැත්තක් ඒ වගේ ස්වභාව වංශික උපදේශක් ගන්න කැමති.
ඔය දෙ මේක තමයි අපේ සමාජය. අපි සංසාරේ පුරා මගේ දිහා බලන්න හරි කැමති නෑනේ. ඔය වෙනකොට ඇතුළ බලන වෙනකොට නිවුස් බලන්න ගියත් හරි කැමති නේද? නිවුස් බලන්න, අනුන්ගේ ඕපදූපයක් බලන්න ගියා නම් ඔයගට හරි කැමැත්තක් තියෙනවනේ. ඉතින් ඒක තමයි අපේ මේ හැමදෙස්සෙම සංසාරේ පුරා පුරුදු වෙලා තියෙන අපි එළිය බලන්න. මේ ආයතන හයම හැදිලා තියෙන එළිය පැත්තට යොමු වෙලානේ, ඇතුළ පැත්තට යොමු වෙලා නෙවෙයි. ඒ එළිය බලන එක තමයි අපේ පුරුද්ද තියෙන්නේ. අපි කාලයක් කරලා තියෙන්නේ ඕකම තමයි. ඉතින් මේක අනිත් පැත්තට හරවන්න ගියාම පොඩ්ඩක් අර ලොකු ෆ්‍රික්ෂන් එකක් තියෙනවා. ඒකට වේගෙන් දුවන වාහනයක් එකපාරට බ්‍රේක් කරන්න ගියාම ඒ ඇදිලා යනවනේ. ඒ වගේ තමයි. ඉතින් ඕකට හොඳම වැඩේ තියෙන්නේ පරයන්කය සක්මන තව ටිකක් මීට වඩා වැඩි වෙලාවක් මේක කිරීමෙන් මට ප්‍රයෝජනයක් ලැබෙනවා කියලා සද්දාවත් යම්කිසි මට්ටමකින් ඇති කරගත්තා නම් ඕක තව දුරටත් ඉස්සරහට යන්න පුළුවන්. ඒ ඔහම තමයි හැමෝගෙම. දැන් අපි වුණත් එක අපි කිය මොකක් හරි හේතුවක් නිසා, සාධාරණ හේතුවක් නිසා දවස් දෙකක් භාවනා නොකර හිටියා කියමු මේ කාලසටහනට අනුව. නොකර හිටියට ඊට පස්සේ දවස් කීපයක් ගියාට පස්සේ නායත් මේ පරයන්කයට එන්න ගත්තාම හරිම කම්මැලිකමක් එනවා. මොකක් හරි හිත ඇතුළෙන් හේතු 100ක් වෙන්නලා දෙනවා, මෙන්න අදත් මෙහෙම නොකර ඉන්න හිටියානම් හොඳයි කියලා. ඕක තමයි අපේ හිතේ ස්වභාවය. අන්න ඒව අඳුරගන්න එක තමයි තියෙන්නේ. හැබැයි ඉතින් ඔහම තිබුණා කියලා නොකර ඉන්නත් බෑනේ නේද? කොහොම හරි කරන්නත් තවරනේ. අනේ ඒකත් අනිත් පැත්තෙන් අපිට ලැබිච්ච මේ වාසියක් තමයි හිතෙන් කියනෝ එපා කියලා. මේක කම්මැලි, අපි අද දවසේ විතරක් හරි මේක නිකන් ඉමු, තව විනාඩි පහක් නිකන් ඉඳලා අද දවසේ ටිකක් වේලෙසෙනින් නිදාගමු කියලා ඕන හිතෙන් එනවා. හැබැයි කොච්චර හිතෙන් අනිත් පැත්තට උපදෙස් දුන්නත් හිත ඇතුළෙම මේක කරත් හොඳයි කියලා අනිත් පැත්ත අවිධියකින් මේ යටිහිතේ තව අවිධියකින් තියෙනවා. ඉතින් අපි ඡන්ද දෙන්න ඕනේ කාටද කියලා ඔන්න බලන්න මේ වෙලාවේදී. මොන පැත්තටද ඡන්ද දෙන්නේ කියලා.
සොනස් දැන් එකම වැඩක් කරනවා නම් ඒකට ටිකක් තියෙනවා පොඩි කැමැත්තක්. අපි තමයි උදේ ටොයිලට් යනවා, මුණ හොදනවා, නානවා. ඒක හැමදාම මේ වෙලාවට කරනවා ටිකක් සිහියපෙ. නමුත් මුකුත්ම එහෙම හිතන්නේ නැති වෙලාවක අපි හවසක මොනවාරි එළිය දෙයක් වැඩ කරනවා ඒ වගේ වෙලාවක සොනස් සිහිය පිහිටවලම් පුරුද්දම නැති වෙලාවක ගන්න ගියාම තමයි කුංගක්ම ප්‍රශ්නයක්
විදිහට තේරෙන්නේ. දැන් ඒ ප්‍රශ්නේ තියෙන තේරෙන වෙලාවෙදිම තමයි ඔක හොඳට පුරුදු කරන්න ඕනේ. හ්ම් හ්ම්. අනිත් වෙලාවෙදී අපි දැනට පුරුදු වෙන්නේ.
එහෙම.
ඒ වෙලාවෙදී නිකන් ඉන්න කියනවා නෙවෙයි. දැන් ඒ වෙලාවෙදී පුරුදු වෙච්ච එක දැන් පුළුවන් තරම් වටපිටට වතුරව ගන්න එක තමයි තියෙන්නේ. බැරි වෙලාවෙදීත් කොහොම හරි කරන එක තමයි තියෙන්නේ.
ඒක ටිකක් ඒ කියන්නේ වීරය කියන එකත් ඕන නැසනස
ටිකක්. ටිකක් නෙවෙයි වීරය හොඳටම ඕනේ ඉතින්.
නැන් සෙන්ස තිරුවන් සරණයි. සාකච්ඡාව අවසන් කිරීමට යන්නේ අද දිනත් ඔබ වහන්සේ අපි තාම වටිනා කාරණා රාශියක් ඉදිරිපත් කරා. කමටහන් පිරිසිදු කිරීම සම්බන්ධයෙන් අපි ඔබ වහන්සේගේ ප්‍රාර්ථනා කටයුතු ඒ විදිහටම සිද්ධ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. තිරුවන් සරණයි.
තිරුවන් සරණයි.
නදී
බොහොමත්ම පින් බඳුළු මාමා, බොහොමත්ම පින් ස්වාමීන් වහන්සේ, වැඩසටහන සමාප්ත කිරීමට අවසාන වශයෙන් අපට පින්නේ පුණ්‍යානුමෝදනාව සිද්ධ කිරීමටයි. බඳුළු මාමා පුණ්‍යානුමෝදනාව සිද්ධ කරනවා කියන්නේ. හරි, බොහොමත්ම පින් තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු.
අද දිනත් නම කීමට අවසරයි ගෞරවණීය තමසාගර ස්වාමීන් වහන්සේ ඒ දේශනාවේ වශයෙන්ුත් ධම්මගුප්ත ස්වාමීන් වහන්සේ සාකච්ඡා වාරයේ මෙහිදී අපිට තාම වටිනා කාරණා රාශියක් ලබා දුන්නා. ඉතින් අපි උන්වහන්සේලා ඉතාම කෘතඥ වෙනවා. මේ කරන ලද පින් උන්වහන්සේලාගේ කරගෙන යන සීලු කටයුතු සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි සැමටත් මේ පින් කරගෙන යන ප්‍රතිපදාව සත්‍ය වැඩි දියුණු කර ගැනීමට හේතු වේවා, ශක්ති බලය ලැබේවා. කරුණාවේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු අනෙක් මිත්‍රකල සීලම ස්වාමීන් වහන්සේලාටත් මේ පින් ලැබේවා. උන්වහන්සේලාට නිදුක් නිරෝගී සුවය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේට යම් ආකාරයකින් නොපෙනෙන යම් කොටසක් උදව් කරනවා නම් ඒ අයටත් පින් දීමට ගාථා කියලා සජ්ජනා කරනු. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ පුතා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. එත්තවතා චම්මේහි සම්පදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තා අනුමෝදන්තු සබ්බ සම්පatti සිද්ධා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු බුද්ධ දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මම් පලන්ති. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ධම්මේ ඥාතිනම් හෝතු සුඛිතා හුන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා. යමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යව නිබ්බාන පත්‍ය යමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යව නිබ්බාන පත්‍ය සන්නාන්සේ වන්දනා කිරීමට අවසර ඕකාස වන්දාමි පන්තේ
සුඛේ හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං
සාදු අනුමෝදිතබ්බං
සාදු සාදු අනුමෝදාමි ඕකාස ද්වාරත්තේන කතං සබ්බං අච්ඡයන් කමත මේ බන්තේ
කමාමි කමිතබ්බං
සාදු ඕකාස කමාමි බන්තේ
සුඛේ හන්තු
ද්විතියම්පි ඕකාස වන්දාමි බන්තේ
සුඛේ හන්තු
තතියම්පි ඕකාස වන්දාමි බන්තේ
අභිවාදන සීලිස නිච්ඡං වද්දා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු
සාදු 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 සීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්කිත්තං අනුත්තරං දුර්ලභේන මාලත්තං පස්සිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරණං ආගතං පටිපාටියා සද්ධා සීලං දාවාසං බුද්ධ පුත්තං නමාමි
සීල දෙනාටම තෙරුවන් සරණ වේවා අපි මේ පැත්තෙන් ඉසන් දෙනවා